දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි අපි සෙනසුරාදා දවසේ අද දවස අපි වෙන් කරගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් පවත්වන්න. ඉතින් මෙතෙන්දී අපි මුලින්ම යෝගාශ්‍රමීය දිනචරියාව හෝ කතිකාවත මතක් කරගන්නවා. ඊට පස්සේ දවසේ මාතෘකාව සපයාගෙන ඒ ඔස්සේ ටිකක් අතුරට සාකච්ඡාවක් පවත්වන එකයි සම්ප්‍රදාය වෙන්නේ. ඉතින් අද දවසේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ සූදානම්ින් සිටිනවා. අදට නියමිත ම හිතන දිනචරියාව තමයි කියන්න තියෙන්නේ. දිනචරියාව ඉදිරිපත් කරන්න එහෙමනම් අපි මේ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගෙන අපේ සාකච්ඡාව ආරම්භ කරමු. මම පඤ්ඤාලෝක සානාසර ආරාධනා කරනවා පොත කීවීමෙන් සාකච්ඡාව ආරම්භ කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබා ගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සැමදෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවටන, ඇදුරු උවටන, ගිලන් වැඩිහිටි උවටන යන ආදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල් දන් කිස සඳහා බොජුන්හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බනදහම් පුහුණුව සිරුරු පිළිඳගුම් බවුන් ඈ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙව පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනාවෙන් පසු පැයක් පමණ පුරුදු බවුන් හියදී පිරිවැහුම් පිරිවැස්වුම් නැතහොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස පහට පමණ වත් පිළිවෙත් හියදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පසකිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතු. පෙරයම අවසන් වෙනතුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහි නුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් බව කරන මදක් බව හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලි පිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරූප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිනෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙන් අත්‍යවශ්‍යක කිසක් නැත හොත් අනුන් වසන කුටියකට නොඇදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වෙනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම්කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතකු විය යුතු. බැහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දසධම්මසුත, ආකංකහියසුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනුමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබා ගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුක පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නුවන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානීය කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් එය ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
හොඳයි, ඉතින් අපි මතක් කරගත්තේ දිනචරියාව. ඊළඟට අපි මේ දිනවල දීඝනිකායේ පාතික වග්ගයේ සංගීත සූත්‍රයෙන් මාතෘකා සපයා ගන්නවා. අද දවසේ ඒ විදිහටමයි. එනිසා මම පඤ්ඤාලෝක සානාසයට නැවතත් ආරාධනා කරනවා ඒ සංගීත සූත්‍රය අදර නියමිත කොටස ඉදිරිපත් කළා මාතෘකාව සපයන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දීඝනිකාය තුන්වෙනි පොත පාටික වර්ගය සංගීත සූත්‍රය පිටුව 440. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන අට්ඨ ධම්මා සම්ම දක්ඛහතා තත්ත සම්බේ හේව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං ආද්දනියං අස්සචිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං. ඇවැත්නි, දන්නා දක්නා අරහතු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද අට ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද, බොහෝ කලක් සිටිය හැකි වන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගෙය යුතු, විවද නොකළ යුතු, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවිමිනිසනට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කත මේ අට කවර ධර්ම අටෙක්ද යත් අට්ට දානූපපත්තියෝ ඉදහවුසෝ ඒකච්චව
කරා දානූපපත්ති කරා. ඊටත් පස්සේ අපි අට්ට පරිසාත් කරාගේ සති ඊළඟට අට්ට තව අට්ට ලෝක ධම්මා එකත් කරා.
අට්ට අභිභායතනානි අජ්ජත්තං රූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි තානි අභිභූය ජානාමි පස්සාමීති ඒවං සංඤී හෝති ඉදං පටමං අභිභායතනං. කවර ධර්ම අටෙක්ද යත් අභිභායතන අටෙක. එකෙක් ආධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම වශයෙන් රූප සංඥා ඇත්තේ පිටත්හි සුවර්ණ හෝ දුර්වර්ණ හෝ පරිත්‍රා ලම්බන වූ ප්‍රතිභාග නිමිති දකි. ඒ නිමිති මැඩ දනිමි දකිමි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු වන අභිභායතනයයි. අජ්ජත්තං අරූප සංඤ්ඤේ ඒකෝ බහිද්දා රූපානි පස්සති අපමානානි සුවන්න දුබ්බන්නානි තානි අභිභූය ජානාමි පස්සාමීති ඒවං සංඤ්ඤේ හෝති ඉදං ဒුතියං අභිභායතනං එකෙක් ආධ්‍යාත්මෙහි රූප සංඥා ඇත්තේ පිටත්හි අප්‍රමාණ වූ සුවර්ණ දුර්වර්ණ නිමිත්ත රූපයන් දකි ඒ රූප මැඩ දනිමි දකිමි මෙසේ සංඥා ඇත්තේ වෙයි මේ දෙවෙනි අභිභායතනයයි.
ඔව් ඒක ඇස්ම මේ පාලි එකේ පොඩි වැරද්දක් තියෙනවා. එතන අජ්ජත්ත රූප සංඥීම වෙන්න ඕනේ. මොකද අජ්ජත්ත අරූප ටික පස්සේ එනවා. මොකද සිංහල ට්‍රාන්ස්ලේෂන් එක හරි මම තවතනකත් බැලුවා. ඔව් හරි.
අජ්ජත්තං රූප සංඥී ඒකෝ බහිද්දා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි තානි අභිභූය ජානාමි පස්සාමීති.
ඒක තුන්නේ එකේ අරූප තමයි.
එහෙමයි. අජ්ජත්තං අරූප සංඥී ඒකෝ බහිද්දා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි තානි අභිභූය ජානාමි පස්සාමීති ඒවං සංඥී හෝති ඉදං තතියං අභිභායතනං. එකෙක් ආධ්‍යාත්ම අරමුණෙහි පරිකර්ම සංඥා නැත්තේ පිටත්හි වූ සුවර්ණ හෝ දුර්වර්ණ වූ පරිතා ලම්බන වූ පරිකර්ම නිමිතිද ප්‍රතිභාග නිමිතිද දකි ඒ අරමුණ මැඩ දනිමි දකිමි මෙබඳු සංඥා ඇත්තේ වෙයි මේ තෙවෙනි අභිභායතනයයි. අජ්ජත්තං අරූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති අපමානානි සුවන්න දුබ්බන්නානි තානි අභිභූය ජානාමි පස්සාමීති ඒවං සංඤී හෝති ඉදං චතුත්ථං අභිභායතනං. එකෙක් ආධ්‍යාත්ම අරමුණෙහි රූප සංඥා නැත්තේ පිටත්හි වූ අප්‍රමාණ වූ සුවර්ණ දුර්වර්ණ රූපයන් දකි ඒ රූප අභිභවා දනිමි දකිමි මෙසේ සංඥා ඇත්තේ වෙයි මේ සතරවන අභිභායතනයයි. අජ්ජත්තං අරූප සංඤී ඒකෝ බහිද්දා රූපානි පස්සති නීලානි නීලවන්නානි නීල නිදසනානි නීල නිභාසානි සියතහපි නාම උම්මා පුප්පං නීලං නීලවන්නං නීල නිදසනං නීල නිභාසං සියතහවාපන තං වත්තං බාරාණසීයකං උභතෝ භාග විමට්ටං නීලං නීලවන්නං නීල නිදසනං නීල නිභාසං ඒවමේවං අජ්ජත්තං අරූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවන්නානි නීල නිදසනානි නීල නිභාසානි තානි අභිභූය ජානාමි පස්සාමීති ඒවං සංඤී හෝති ඉදං පංචමං අභිභායතනං. එකෙක් ආධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම සංඥා නැත්තේ නිල් වූ නිල්වන් වූ නිල් දැකුම් ඇති නිල් පැහැති බාහිර වූ රූප දකි නිල් වූ නිල්වන් වූ නිල් දැකුම් ඇති නිල් පැහැති දිය මෙරලිය මලෙක් යම්සේ වේද නිල් වූ නිල්වන් වූ නිල් දැකුම් ඇති නිල් පැහැති දෙපිටම මටසිලිටි වූ කසීවතෙක් යම් සේවේද එසේම නිල් වූ නිල්වන් වූ නිල් දැකුම් ඇති නිල් පැහැති බාහිර කසිනා ලම්බන රූපයන් ආධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම සංඥා නැත්තේ දකි ඒ රූප අභිභවා දනිමි දකිමි මෙසේ සංඥා ඇත්තේ වෙයි මේ පස්වන අභිභායතනයයි. අජ්ජත්තං අරූප සංඤී ඒකෝ බහිද්දා රූපානි පස්සති පීතානි පීතවන්නානි පීත නිදස්සනානි පීත නිභාසානි සියතහාපි නාම කනිකාර පුප්පං පීතං පීතවන්නං පීත නිදස්සනං පීත නිභාසං සියතහවාපන තං වත්තං බාරාණසීයකං උභතෝ භාග විමට්ටං පීතං පීතවන්නං පීත නිදස්සනං පීත නිභාසං ඒවමේවං අජ්ජත්තං අරූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවන්නානි පීත නිදස්සනානි පීත නිභාසානි තානි අභිභූය ජානාමි පස්සාමීති ඒවං සංඤී හෝති ඉදං චට්ඨං අභිභායතනං. එකෙක් ආධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම සංඥා නැත්තේ රන්වන් වූ රන්වන් දැකුම් ඇති රන් පැහැති බාහිර වූ පීත වර්ණ රූප දකි රන්වන් වූ රන්වන් දැකුම් ඇති රන් පැහැති පීත වර්ණ කිනිහිරි මලෙක් යම් බඳු වේද දෙපිට මටසිලිට වූ රන්වන් වූ රන්වන් දැකුම් ඇති රන් පැහැති පීත වර්ණ කසීවතෙක් හෝ යම් බඳු වේද එසේම රන්වන් වූ රන්වන් දැකුම් ඇති රන් පැහැති බාහිර පීත කසින රූපයන් එකෙක් ආධ්‍යාත්මයෙහි රූප සංඥා නැත්තේ දකි ඔවුන් මැඩ දනිමි දකිමි මෙසේ සංඥා ඇත්තේ වෙයි මේ සවන අභිභායතනයයි. අජ්ජත්තං අරූප සංඤ්ඤේ ඒකෝ බහිද්ධා රූපානි පස්සති ලෝහිතකානි ලෝහිතක වන්නානි ලෝහිතක නිදස්සනානි ලෝහිතක නිභාසානි සියථාපි නාම බන්දු ජීවක පුප්පං ලෝහිතකං ලෝහිතක වන්නං ලෝහිතක නිදස්සනං ලෝහිතක නිභාසං සියතහාවාපන තං වත්තං බාරාණසීයකං උබතෝ භාග විමට්ටං ලෝහිතකං ලෝහිතක වන්නං ලෝහිතක නිදස්සනං ලෝහිතක නිභාසං ඒව මේවං අජ්ජත්තං අරූප සංඤී ඒකෝ බහිද්දා රූපානි පස්සති ලෝහිතකානි ලෝහිතක වන්නානි ලෝහිතක නිදස්සනානි ලෝහිතක නිභාසානි තානි අභිභූය ජානාමි පස්සාමීති එවං සංඤී හෝති ඉදං සත්තමං අභිභායතනං එකෙක් ආධ්‍යාත්ම රූපයෙහි රූප සංඥා නැත්තේ රතු වූ රතුවන් දෙකුම් ඇති රත් පැහැති බාහිර රූපයන් දකි රතු වූ රතුවන් වූ රත්වන් දැකුම් ඇති රත්පැහැ වූ බඳුවද මලෙක් යම්සේ වේද දෙපස මටසිලිටි වූ රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් ඇති රත්පැහැ වූ කසීවතෙක් හෝ යම්සේ වේද එසේම රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් ඇති රත්පැහැ වූ බාහිර රූපයන් ආධ්‍යාත්ම රූපයෙහි රූප සංඥා නැති එකෙක් දකි ඔවුන් මැඩ දනිමි දකිමි මෙසේ සංඥා ඇත්තේ වෙයි මේ සත්වන අභිභායතනයයි අජ්ජත්තං අරූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ඕදාතානි ඕදාත වන්නානි ඕදාත නිදස්සනානි ඕදාත නිභාසානි සියතහාපි නාම ඕසධි තාරකා ඕදාතා ඕදාත වන්නා ඕදාත නිදස්සනා ඕදාත නිභාසා සියතහාවාපන තං වත්තං බාරාණසීයකං උභතෝ භාග විමට්ටං ඕදාතං ඕදාත වන්නං ඕදාත නිදස්සනං ඕදාත නිභාසං ඒව මේවං අජ්ජත්තං රූප සංඤී ඒකෝ බහිද්ධා රූපානි පස්සති ඕදාතානි ඕදාත වන්නානි ඕදාත නිදස්සනානි ඕදාත නිභාසානි තානි අභිභූය ජානාමි පස්සාමීති ඒවං සංඤී හෝති ඉදං අට්ඨමං අභිභායතනං එකෙක් ආධ්‍යාත්ම රූපයෙහි රූප සංඥා නැත්තේ සුදු වූ සුදුවන් වූ සුදුවන් දැකුම් ඇති සුදු පැහැති වූ බාහිර රූපාලම්බනයන් දකි සුදු වූ සුදුවන් දැකුම් ඇති සුදු පැහැ වූ ඕෂධි තාරකාව යම්සේද දෙපස මටසිලිටු වූ සුදු වූ සුදුවන් වූ සුදුවන් දැකුම් ඇති සුදු පැහැති කසීවතෙක් හෝ යම්සේ වේද එසේම සුදු වූ සුදුවන් වූ සුදු දැකුම් ඇති සුදු පැහැ වූ බාහිර කසින රූපයන් එකෙක් ආධ්‍යාත්මෙහි රූප සංඥා නැත්තේ දකි ඔවුන් මැඩ දනිමි දකිමි මෙසේ සංඥා ඇත්තේ වෙයි මේ අටවන අභිභායතනයයි.
එච්චරයිනේ. එහෙමයි. ඔව් ඉතින් අද කතා කරන්න තියෙන ටිකක් අමුතු මාතෘකාවක් මේ කසින ගැන. තියත් මිනිස්සුරණවානේ කරන්නේ නැහැ. කසින භාවනාව නමුත් ඉතාම ප්‍රබල භාවනාවක්. ඉතින් නාවිනේ එහෙම අය පාවක්‍රමේදී මොක බහුලව කරනවා. මොකද මේ දැන් අපි අහලා තිනවනේ සමත භාවනාවේ පැති ගොඩක් තියෙනවා. ඉතින් මේ සමත භාවනාවේ සාමාන්‍යයෙන් කතා කරනවා ධ්‍යාන ගැන. එතකොට රූපාවචර ධ්‍යාන හතරක්, අරූපාවචර ධ්‍යාන හතරක් කතා කරනවා නේද? එතකොට රූපාවචර ධ්‍යාන කොහොමද නම් කරලා තියෙන්නේ? පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියලා නම් කරනවා. ඉතින් ඒකේ වර්ගීකරණය සිද්ධ වෙන්නේ ඔය ධ්‍යාන අංග මුල් කරගෙන. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියලා ධ්‍යානාංග පහක් තියෙනවා නම් ඔන්න පළවෙනි ධ්‍යානය කියනවා. මම මේ කියන්නේ සූත්‍රාන්ත ක්‍රමයට. එතකොට ඒකේ විතක්ක විචාර නැත්තම් පීති සුඛ ඒකාග්‍රතා පමණක් සහිත නම් දෙවන ධ්‍යානය කියනවා. ඊළඟට ප්‍රීතියත් හැලුවට පස්සේ සුඛ ඒකාග්‍රතා සහිත නම් තෙවන ධ්‍යානය කියනවා. ඊට පස්සේ සුඛයත් හලලා හුදු ඒකාග්‍රතාවය සහ උපේක්ෂාව සහිත නම් ඔන්න හතරවෙනි ධ්‍යානය කියනවා. දැන් එතකොට ඔය ආනාපාන සතියෙන් එහෙම තික ඔය හතරටම යන්න පුළුවන්. හැබැයි ආනාපාන සතියෙන් යන්න බෑ අරූප ධ්‍යාන වලට. දැන් එතකොට කාට හරි අරූප ධ්‍යාන එහෙම වඩා ගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් කසින වලට යන්න වෙනවා. එතකොට එහෙම නැතුව මේ එකපාරට අරූප ධ්‍යාන වලට යන්න බෑ. ආනාපාන සතියෙන් අපි තුමු අසුභ භාවනාවකින්, මෛත්‍රී භාවනාවකින් එවෙන් අසු මේ අරූප ධ්‍යාන වලට යන්න බෑ. ඉතින් එතකොට අනිවාර්යෙන් කසින වලට අත දියන්න වෙනවා. එතකොට කසින වඩද්දී එක එක ක්‍රම තියෙනවා. දැන් ඔය ක්‍රම 8ක් තමයි මෙතන පෙන්නන්නේ. ඒ ක්‍රම 8ේ කසින 8ක් පෙන්නුම් කළ තියෙන අතර ඔක්කොම කසින 10ක් තියෙනවා. දස කසින කියලා ඔක්කොම කසින 10ක් තියෙනවා. ඒකෙන් 8ක් ගැන තමයි මෙතන විස්තර කරන්නේ. ඒකේ ඒකෙත් ඇත්තටම ඕනම් මේකට ඉදිරිටියත් අන්තර්ගත කරන්න පුළුවන් මුළු 10ම මේ ක්‍රම 8න් වඩන්න පුළුවන් කියන්න පුළුවන්. කියන්නේ ක්‍රම 8 තුල සෑහෙන දුරට මේ අර 10ට යම් අවස්ථාවක් සැලසලා තිනවා. දැන් එතනත් ඒ කසින 10 වර්ග කරනවා මේ භූත කසින හතරක්. අහලා තියෙනනේ පඨවි කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය කියලා. ඒ භූත රූප මුල් කරගත්ත කසින හතරක් පෙන්වනවා. ඊළඟට වර්ණ කසින හතරක් තියෙනවා. ඒකේ පටන් ගන්නවා දැන් මේක කරලා තියෙන නිල්, නීල, පීත, ලෝහිත, ඕදාත කියලා නිල්, කහ, රතු, සුදු කියලා වර්ණ කසින හතරක් පෙන්වනවා. ඊළඟට තව තියෙනවා ආකාශ කසිනේ සහ ආලෝක කසිනේ කියලා. ඉතින් ඔක්කොම කසින 10ක් තියෙනවා. ඒක හරි කියන්නේ ඇත්තටම ඉතාම ප්‍රබල භවනාවක්. ඉතින් මතක් කරන් තියෙන හැබැයි හරියට කරොත් හොඳයි, වරද්දගත්තොත් අවුල්. ඒ කියන්නේ ඕක ඕන්ට වඩා කරන්න ගිහිල්ලා ඕකේ සීමාව දන්නේ නැතුව කෙලින්ම පිස්සු හැදෙන තත්ත්වයට එන්නත් යන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කසින භවනා කරද්දී අනිවාර්යෙන් ගුරු ඇසුරක් පවත්වන්න කියනවා. මොකද හරිම ප්‍රබලයි. මනසේ විවෘත වීම, මනසේ පිබිදීම මෙතකයි කියන්න බෑ. හරිම ඉතාම ප්‍රබල භවනාවක්. ඒ නිසා කවුරු හරි ගුරු ඇසුරක් සහිතව මේ කරනවා නම් හොඳයි. එහෙම නැත්නම් Taman නිකන් අත්හදා බලන්න ගිහිල්ලා කරන්න ගියොත් එහෙම නිකන් සම්පූර්ණයෙන්ම මනස විකෘති වෙන්නත් පුළුවන්. තොර දැන් මේ කසින දැන් වඩන ක්‍රමත් ගොඩක් තියෙනවා. දැන් එකක් තමයි උදාහරණයක් වශයෙන් අපි තුමු පටවි කසිනේ කියලා. දැන් පටවි කසිනේ තියෙන්නේ සාමාන්‍යයෙන් නිකන් පොළව කියන සංඥාව ගන්නයි තියෙන්නේ. මේ පොළවෙත් මේ අනිකුත් දේවල් නෑ. දැන් හිතන අපි නිකන් පොළව කියලා හිතුවාම අපිට තේරෙනවානේ මේකේ ගස්කොළන් තියෙනවා, යාන වාහන තියෙනවා, මිනිස්සු ඉන්නවා, වලවල් තියෙනවා, අනම්මනම් ගොඩක් තියෙනවානේ. ඉතින් ඒ ඔක්කොම හලන්න ඕනේ. ඒ ඔක්කොම හලලා අර හොඳට ඝන දුඹුරු පාට වගේ වර්ණයක් සහිත ඒ සංඥා ටික තමයි අපි හිතේ ආරෝපණය කරගන්න තියෙන්නේ. ඒ ටික එකපාරට ලේසි නැහැ ඉතින්. මොකද අර හිතට එන්නේ අනිකු දැන් පටවි කියපු ගමන්, ලෝකය කියපු ගමන්, නැත්තම් පෘථිවිය කියපු ගමන් හිතට එන්නේ මේ දහසකුත් එකක් සංඥා. ඒ දහසකුත් එකක් සංඥා ඔක්කොම හතහැරලා හොඳට හරියන් ඝන බොල් මේ ඒක ඝන ඒ පෘථිවිය සංඥාව ඔලුවට කාවද්ද ගන්නත් ලේසි නැහැ. ඒ නිසා සමහර ලාවට කෙනෙක් කසින මණ්ඩලයක් හදනවා. අඩියක් දෙකක් විතර මේ විශාල වෙන්න විස්කම්බේ තියෙන මේ කසින මණ්ඩලයක් හදලා ඒක හුඟක් කලකට මැට්ටෙන් හදලා නිකන් දුඹුරු පාට වගේ වෙන්න ඒක ඉස්සරහා තියලා ඒක දිහා බලාගෙන ඉන්නවා. පටවි 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 කියන්නේ හිතේ තත්ත්වගත කිරීමක් කරන්නේ. ඉතින් ඔහොම අර ඒකෙන් ඒ පටවි සංඥාව හිතේ ආරෝපණය කරගන්නවා. එහෙම ආරෝපණය කරගෙන දැන් ඇස් දෙක ඇරගෙන මුලින් ඒක දිහා බලාගෙනයි දැන් පටන් ගත්තේ. ඊට පස්සේ දැන් ඔය කාලයක් කරන්න 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 ඊට පස්සේ ඇස් දෙක පියාගත්තමත් දැන් ඒ කසින මණ්ඩලේ පේනවා. එහේ පේන්න ගන්නවා. අපි කියන උග්ඝහ නිමිත්ත කියලා. ඉතින් ඒක තව තව පේන්න ගත්තට පස්සේ ඒක හොඳට නිකන් දීප්තිමත්ව හොඳට ප්‍රකටව පේන්න ගත්ත මට්ටමට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඉතින් ඕකට තමයි අපි ළඟට නිකන් බැහැගන්නේ. කසින නිමිත්තට තමයි ඊට පස්සේ බැහැගන්නේ. ඉතින් ඕකෙන් ඔන්න කෙනෙකුට රූපාවචර ධ්‍යාන වලට යන්න පුළුවන්. ඒ රූපාවචර ධ්‍යාන හරහා ගිහිල්ලා තමයි අන්තිමට අරූපාවචර ධ්‍යාන වලට යන්නේ. පටවි කසිනේ පාවිච්චි කළා. එතකොට මේ පටවි කසිනේන් ඔය ඔක්කොම ධ්‍යාන වලට යන්න පුළුවන්. ඉතින් එතකොට දැන් ඕකේ තියෙන එක විශේෂත්වයක් තමයි දැන් අපි අර මුලදී අපේ තියෙන අනිකුත් දහසකුත් එකක් අනිකුත් සංඥා අභිබවන්න මේ පේන කසිනේ පාවිච්චි කළා. ඒ අභිභායතන කියන එකේ තියෙන්නේ ඔන්න අර්ථය අපි තුල අර හිතේ සැඟවිලා තේනවා, හිතට ආරෝපණය වෙලා තේනවා, හිත ඇසුරු කරනවා දහසකුත් එකක් විවිධාකාර සංඥා. ඉතින් මේ දහසකුත් එකක් විවිධාකාර සංඥා කොහොමද අභිභවණය කරන්නේ මේ පේන තනි සංඥාවකින්. ඉතින් මේ තනි සංඥාව අපි තුල වඩන්න ඕනේ අනිකුත් සියලු සංඥා බැහැර කළා තනි කර මේ සංඥාවට හිත ලොක් කරන්න. මේ සංඥාවට හිත බසන්න. සංඥාව තුල හිත පිහිටුවන්. ඉතින් ඔන්නේ කතාව තමයි ඔතන තියෙන්නේ. දැන් ඔය දැන් මේකේ ලොකු විස්තරයක් එනවා. මේ දැන් උදාහරණයක් පළවෙනි එක පොඩ්ඩක් ආයස්ම අලුතින් කියන්න. මේ පළවෙනි අවස්ථාව පොඩ්ඩක් ඉස්සරහට ගන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. අජ්ජත්තං රූප සංඤී ඒකෝ බහිද්දා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි තානි අභිභූය ජානාමි පස්සාමීති ඒවං සංඤී හෝති ඉදං පඨමං අභිභායතනං. එකෙක් ආධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම වශයෙන් රූප සංඥා
බැටරි මැසත් දන්නේ. ඔව් දැන් ඒක කියන්නේ දැන් මේ එයා ඇතුළතින් ගන්නවා මේ සංඥාව. ඇතුළත රූප සංඤී. අජ්ජත්තං රූප සංඤී. හරි නේද? අජ්ජත්තර ආධ්‍යාත්මක වශයෙන් රූප සංඥාවක් ගන්නවා. බහිද්‍යාවේ තියෙන සියලුම රූප අභිභවයනවා ඒක හරහා. දැන් හිතන්න, දැන් ඒ කියන්නේ ඔක කෙනෙකුට හිතා ගන්නත් බෑ මේ කොහොමද මේ කසිනයක් ඇතුලින් උපදව ගන්න කියලා. අපිට දැන් මම කියපු උදාහරණය නම් පැහැදිලිනේ, දැන් දැකලත් ඇති කසින මණ්ඩලයක් කියලා. නිකන් අර මෙහෙ තිබුණ එකක් දෙකක් දෙන්න නැහැ. කියන්නේ ඒක බාහිර නිකන් එල්ලලා පහසු තැනක ඒක ඉස්සරහම ගාන්න වාඩිලා ඒකම දිහා බලාගෙන ඉතින් පටවි නැත්නම් අපිට වර්ණ කසිනයක් නම් අතින් රතු පාට නම් සුදු පාට නම් ඒකම දිහා බලාගෙන ඔන්න ආපෝ මේ අපිට සුදු පාට නම් ඕදාත කසිනයක් කියලා මන සුදු පාටයි කියලා අර හිත නිකන් තත්ත්වගත කිරීමක් කරන්න. ඉතින් අර ඒක එතකොට නම් පේන්න තියෙනවානේ. නමුත් අධ්‍යාත්මික වශයෙන් කොහොමද කසිනයක් ගන්නෙ නේද? එතකොට එක පාට හිතා ගන්න බෑ. නමුත් කෙනෙක් ඔය විශේෂයෙන්ම අසු භාවනාවක් වඩනවා නම් ඊළඟට දෙතිස් ගුණපය මුල් කරගෙන කොටස් වලට ටක් ගාලා හිත නංවන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ කොටස් එයාට නිකන් හොඳට සමාධියට පේනවා නම් ඒ කොටස් වලින් ගන්න පුළුවන් වර්ණ එළියට. දැන් හිතන්න ලේ අරමුණු කරනවා කියලා. ලේ අරමුණු කරාම අපිට සාමාන්‍යයෙන් දැනෙන ලේවල තියෙන ද්‍රව ගතිය වෙන්නත් පුළුවන්. හැබැයි ලේවල රතු පාටක් තියෙනවානේ නේද? ලේවල රතු පාට තියෙනවා. එහෙනම් දැන් අපි මේ ද්‍රව පැත්තකින් තියලා අපිට පුළුවන් මේ ලේවල තියෙන රතු පාට එළියට ගන්න. එතකොට හිත සිලෙක්ට් කරන්නේ, හිත තෝරන්නේ, හිත පික් කරනවා කියන්නේ අනිත් ඒවා ගොඩක් තියෙද්දි අර හිත අන්න ඒක තමයි ඉස්සරහට ගන්න, තෝරගන්නේ. ඔන්නේ රතු වර්ණය දැන් රත් මේ රුධිරයට හිත යොමාගෙන ඉඳද්දී රතු වර්ණයකින් උකහාගෙන මෙතන මේ රතු පාට කී හිත තුළ දැන් ඕක පතුරවලා අනිත් සියලුම සංඥා එළියට දානවා. අනිත් සියලුම සංඥා මැඩපවත්වනවා දැන් මේ ඇතුළතින් උකහාගත රතු වර්ණය. ඉතින් ඔන්න ඔය විදිහට රතු වර්ණය ගන්න පුළුවන් අපිට මේ ඇතුළතින්. ඉතින් ඒක උදාහරණයක්. ඊට පස්සේ තව එකක් තමයි දැන් මුත්‍රා තියෙන්නේ. දැන් මුත්‍රාවල සාමාන්‍ය නිකන් පොඩි ලාවට නිකන් කහපාටක් එන්න පුළුවන්. දැන් මේ මුත්‍රාවල කහපාට පාවිච්චි කරලා ඒකට හිත තියලා ඇතුළතින් ගන්නවා ඔය පීත කියන වර්ණය, කහ වර්ණය. ඒතර මුත්‍රා කියන එක අයින් වෙලා, ඒතර පිළිකුලක් ඒක දනවන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒතර මුත්‍රාවල තියෙන ගලාගෙන යන ලක්ෂණ නෙමෙයි මේ කතා කරන්නේ. ඒන ආපෝ ලක්ෂණයක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන වර්ණය. ඒතර මේ අපිට නිකන් ඒ හිතේ එක්තරා අන්දමක හැකියාවක් ගොඩනගා ගන්න වෙනවා. අපි මේ බලන දේ තුළ තියෙන වර්ණය උකහාගෙන අනිත් ටික අත්හැලා දාලා ඒ වර්ණය තුළින් අනිත් සියල්ල මැඩපවත් ගන්න. මේ අභිභායතන කියන වචනේ ඒකයි අර්ථය තියෙන්නේ. අභිභව යනවා අනිකුත් සියල්ලම. ඒ තමන් ගත්ත සංඥාව පාවිච්චි කරන අනිත් සියල්ල මැඩපවත් ගන්න. එතකොට මේ කහ වර්ණය දැන් අරකින් උලුප්ප ගත්තා, ඉස්සරහට මතු කරගත්තා, ඒක පාවිච්චි කළා, අනිත් ඒවල් ටික ඔක්කොම අයින් කළා. දැන් හිත තනිකර ඒක තුළ තමයි තත්ත්වගත වෙලා තියෙන්නේ. ඉතින් ඊටත් අමතරව දැන් බහුලව පාවිච්චිනේ ගත්තම ඒ ඕදාත කසිනේට මේ හිස් කබල. ඒක ඔය නාවෙන හැම බහුලවම ගන්නවා. කියන්නේ මේ හිස් කබලේ පිටිපස්ස විශේෂයෙන්ම තනිකර නිකන් සුදු පාට වර්ණයක් තියෙන්නේ. දැන් ඔය දැකලා ඇතිනේ මේ එළියට ගත්ත හිස් කබල් තියෙන්නේ මොකද්ද මේ ඇටකටු. දැන් අපේ දාන භවනශාලාවෙත් තියෙන ඇටසැකිල්ල. ඔය ඇටසැකිල්ලේ කොයි ඇට කෑල්ලකට අපි හිත තිබ්බත් එකෙන් හුඟක් වෙලාට සුදු පාටක් තියෙන්නේ. ඉතින් අර ඒකේ අපි වර්ණය උකහා ගන්න අවස්ථාවේදී ඒකේ තියෙන අනිකුත් කඩතුළු වීම අනම්මනම් ඒ ඔක්කොම හලන්න ඕනේ. ඒවා දැන් අපි කසිනව භාවනාවක් ඒවා සාමාන්‍යයෙන් ඕනම සමත භාවනාවකදී අපි මේක නිකන් සුභ සංඥාවක් මුල් කරගෙන යන්නේ මෙතෙන්දී. මේක ඉතාම හොඳයි, මේක පිරිසුදුයි, මේක නිවැරදි, මේක මොකක්වත් අඩුපාඩුවක් නැහැ කියලා තමයි මේක ගන්න තියෙන්නේ. එතකොට මේකෙන් දැන් අපි මේ ඇටවලට අවධානය යොමු කළා. ඒකේ තියෙන සුදු පාට දැන් මතු කරගත්තා. මේක සුදුයි, මේක ඉතාම සුදුයි, මේක ඉතාම සුදුයි කියලා දැන් අර හිතට කාවද්ද වෙනවා මේක සුදුයි කියලා. ඉතින් මේක හොඳටම ගන්න පුළුවන් මේ හිස් කබලේ පිටිපස්සේ. එතකොට පාවක් මෙතඩ් එකේ හොඳටම කියලා දෙනවා මේ ඕදාත කසිනේ ඉතාම ප්‍රබල කසිනයක්. ඒ කසිනවලක් තියෙන හොඳම ප්‍රබලම කසිනියක් තමයි ඕදාත කසිනේ. මේ හිස් කබලේ පිටිපස්සෙන් ඕක ගන්න පුළුවන්. ඒතර එයා ඔළුව අරමුණු කරනවා, හිස් කබල අරමුණු කරනවා. ඒ අරමුණු කළා මේ ඕදාත කසිනේ මේකෙන් නැතන් සුදු වර්ණය මේකෙන් උකහාගෙන අර එළියේ තියෙන සියල්ල වැඩපවත්වනවා. දැන් ආධ්‍යාත්මික වශයෙන් වර්ණය මතු කරගත්තා, කසිනේ මතු කරගත්තා, බාහිර තියෙන දේවල් සියල්ලම දැන් එකෙන් අයින් කළා. දැන් ඔන්න හිත තුල මේ සුදු වර්ණය තමයි ඉස්සරහට ගත්තේ. ඒක තුළ දැන් ඔන්න ප්‍රථම ධ්‍යාන 2 3 4 ගිහිල්ලා ඊළඟට හොද්දට පැතිරෙවන මට්ටමේදී තමයි කෙලින්ම ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤාණාසඤ්ඤායතනට එන්නේ. ඉතින් හරිම ප්‍රබල භාවනාවක්. මොකද කසින භාවනාවත් ඔය විශේෂයෙන්ම අප්‍රමාණ තත්ත්වයක් දක්වා ගන්න පුළුවන්. ඒ අප්‍රමාණ කියලා දැන් ඔය තියෙන්නේ දැන් හිතන්න මේ අපි සාමාන්‍ය රූපාවචර ධානවල තියෙන්නේ මොකක්ද තනි අරමුණක් අරගනේ අරමුණ තුල හිත කිඳා බස්සනවා. අරමුණට නිකන් හිත කොටු කරනවා. ඉතින් යම්සි සීමිත වපසරියක් තියෙන. සීමිතව තමයි හිත තියෙන්නේ. නමුත් කසිනවල තියෙන ප්‍රධානත්වය තමයි විශේෂත්වය තමයි හිත අසීමාන්තික වෙනවා. හිතේ මෙන්න මේ කොටසේ මෙන්න මේ කොටුවේ මේක හිත කොටු වෙලා තියෙන, පටු වෙලා තියෙන, සීමාලා තියෙන කියන්න බෑ. හිත අසීමාන්තිකව පැතිරලා තියෙන. දැන් ඔය මෙත්තා චේතුවේ මුත්‍ති කියලා එහෙම කියන්නේ අහලා තියෙන නේද? ඒතර මෛත්‍රිය කෙනෙක් වඩනවා පුජ්‍යල බෙහෙදයක් නැතුව, දිසා බෙහෙදයක් නැතුව ඒ පුජ්‍යල බෙහෙදේ අත්හැරලා දාලා. පුජ්‍යල බෙහෙදේ අභිභවාගෙ හිටලා. එයාට ඒතර සියලුම සත්වයින් කරෙහි, සියලුම පුජ්‍යලයින් කරෙහි මුළු විශ්වයටම දැන් මෛත්‍රී පතුරවන්න පුළුවන්. ඒතර අපි කියන චේතෝ විමුක්තියක් කියලා. මෛත්‍රී චේතෝ විමුක්තියක් කියලා කියනවා. ඒ වගේ තමයි ආකාසනංචයතනයක් වගේ අරූප ධානයකදී ආයි සීමාවක් නැහැ. අහසේ සීමාවක් නැහැනේ. නේද? ඒතර අපි අරමුණු කරන්නේ අනන්ත අහස. අනන්ත අහස. ඒතර ස්පේස්, ලිමිට්ලස් ස්පේස් නැත්තම් බවුන්ඩ්ලස් ස්පේස් කියලා කියනවා. ඒතර කිසිම බවුන්ඩරි එකක් නැහැ. කිසිම සීමාවක් නැහැ. කිසිම මරියාදාවක් නැහැ. ඒතර අනන්ත අහස තමයි අරමුණු වෙලා තියෙන්නේ හිතට. බලන්න හිත අනන්ත අහස අරමුණු කරනකොට හිතේ සීමාව මොකද්ද? හිතට සීමාවක් නැහැ. නේද? ඒතර හිතට සීමාවක් නැහැ කියන පැත්තෙන් තමයි ඔන්න විඥානංචයතනෙ ගන්න. ඒතර මේ අනන්ත අහස අරමුණු කරන විඥාණයට සීමාවක් නැහැ. ඔන්න විඥානංචයතනෙ පැත්තට ඊට පස්සේ හිත දානවා. ඔන්න ඒ වගේ පැත්තකින් තමයි ඔය අරූප ධහන හරිම ප්‍රබලයි. රූපාවචර ධහන වලට වඩා අතිශය ප්‍රබලයි අරූපාවචර ධහන. ඒතර ඒ අරූපාවචර ධහන වලට ගන්න තියෙන එක ප්‍රධාන ක්‍රමය තමයි ඔය කසින භාවනාව. ඒ කසින භාවනාවත් අර එතකොට සාමාන්‍ය සංඥා අභිබවලා ඒ අපි ඉස්සරහින් තියාගත්ත සංඥා හොඳට හිතේ ආරෝපණය කරගෙන බලගන්නවලා අනිත් සියලු සංඥා මැඩපවත්තලා මේ සංඥා ඉස්සරහට අරගෙන මුළු හිතම ඒකෙන් පතුරව ගැනීමක් තියෙනවා. දැන් එතන පළවෙනි ක්‍රමය මේකෙ පෙන්නනවා. දැන් ක්‍රම 8ක් කියලා දෙනවා. පළවෙනි ක්‍රමය කියනවා යා එතකොට මේ කය තුලින් ගත්ත සංඥාවක්, රූප සංඥාවක් කය තුලින් ගත්ත, ඒක පාවිච්චි කරලා එළිය තියෙන සියලු සංඥා මැඩපවත්තලා ඔන්න එයා කසිනියක් වඩනවා. මේ පළවෙනි එක. හැබැයි ඒ ගත්ත සංඥා කුඩා සංඥාවක් නේද? ඒ කුඩා සංඥා බක් මේක පරිත්ත කියලා කියන්නේ ඒකයි. පරිත්ත කියන්නේ කුඩා සංඥාවක් ගන්න. හිතන්න අපි හිස් කබල ආරමුණු කරොත් දැන් හිස් කබලේ තියෙන නිකන් කුඩා ප්‍රදේශයක් ආරමුණු කළා එයා ගත්තේ. එහෙම නැත්නම් අජ්ජත් වශයෙන් අප්‍රමාණ පැත්තක් ගත්තොත් මේක දැන් මේ හිස් කබලේ ලොකු ප්‍රදේශයක් යට ආරමුණු කළා ගත්තොත් ලොකු වතුර මේක දැන් වතුර නම් ගත්තොත් එළියට එනවා. ආද්‍ය මේ ඇතුළත වශයෙන් තියෙන ලොකු හිතන්න ලේ ලොකු ප්‍රමාණයක් මුළු කයෙම ලේ ධාතුවම ආරමුණු කරනවා. ඒතර පොඩි ප්‍රමාණයක් නේ පුංචි ලේ බින්දුවක් නෙමෙයි. මුළු කය පුරා තියෙන ලේ ධාතුවම ආරමුණු කරොත් එහෙනම් ඒතර ලොකු ප්‍රමාණයක් නේ නේද? ඒතර අපමාණයි. ඒ හරහා මේ කය තුලින් අපමාණ පැත්තකින් අරගෙන මැඩපවත්වන දෙවැනි අවස්ථාව. ඊළඟට දැන් එතනින් මේ ආධ්‍යාත්මික වශයෙන් පැත්ත ඉවර කරනවා. ඇතුළතින් ඒ වගේ කසින උපදවා ගන්න ඒ අධ්‍යාත්මික අභිභායතන පැත්ත කියලා දෙන්නේ ওই විදිහට අවස්ථා දෙකකින්. ඇතුළත තියෙන කුඩා අරමුණකින් ගැනීමක් නැත්නම් ඇතුළත තියෙන ටිකක් විශාල අරමුණකින් උකහා ගැනීමක්. ඉතින් ඒකට හුඟක් බහුලව ගන්න එක්ක ඔය මුත්‍රා ගන්නවා, කෙස් ගන්නවා, කෙස් වලින් නිල කසින එහෙම ගන්නවා. ඊළඟට ඕදාත කසිනේ ගන්නවා හිස් කබලෙන් සහ අනිකුත් මේ ඇටකටු ආදීන්. ඊළඟට මුත්‍රා වලින් පීත කසිනේ අරගන්නවා. මේ ලේ වලින් ලෝහිත කසිනේ අරගන්නවා. ඔය වගේ පැති තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ගන්න එළියට. එළියෙන් දැන් ඉතින් එළිය අර මං කියලා දීපේක බොහොම බහුලව කරන දෙයක්. මේ පටවි කසිනයක් හදනවා. කසින මණ්ඩලයක් කියලා කසින මණ්ඩලේ හදලා ඒක එල්ලලා තියලා ඒක ඉතින් හැබැයි සීමිතයි. පරිත්ත එකක් තියෙන්නේ. කුඩා කසින මණ්ඩලයක් තියෙන ඒක දිහා බලාගෙන ඉන්නවා ඉඳලා ඒකෙන් ඒ පටවි සංඥාව හිතේ උපදවගෙන එයාට පුළුවන් ධ්‍යාන වඩා ගන්න. එතකොට හැබැයි ඒක ගත්තට පස්සේ එයා ඇතුලේ නිකන් වඩන්න ඕනේ. ඉතින් පතුරව ගන්න ඕනේ. ඊට පස්සේ අර සියල්ල මැඩපවත්ව ගන්න පුළුවන් වෙනවා. ඉතින් හිතන්න ඊට වඩා දැන් එළියේ තියෙන ටිකක් විශාල එකක් අරමුණු කරොත් නේද? මුළු පෘථිවියම අරමුණු කරනවා. පොඩි එකක් නෙමෙයි. ටිකක් එක්ක විශාල එකක්, විශාල ප්‍රමාණයෙන් විශාල එකක්. නැත්තම් කෙලින්ම අපිට පෘථිවිය ඇස් දෙක පියාගෙන නිකන් මොකක්වත් නැති හිතන්න අපි දැන් හොඳට නිකන් ඔය මේ හොඳට පස් කපලා දාපු මේ තැනකට ගියා කියලා හිතන්නක මුළු පාත්පස පේන්නේ මේ දුඹුරු පාඩට සුද්ධ කරපු පොළොව පේන්නේ. මෙන්න මොකක්වත් නැහැ. ඔය හොඳට නිකන් මට්ටම් වෙන්න පස් කපුව තැන් තියෙන්නේ. දැන් මෙතන තියෙන තනිකර අර සංඥා වැඩිමක් තියෙන්නේ. ඒතකොට අර එයා ඒක දැක්ක ගමන් එයා ටකස් ගාලා එතනින් ඒ සංඥාව ගන්නවා. පටවි සංඥාව ගන්නවා. දැන් මොකක්වත් වෙන එකක් නැහැ. මුළු හාත්පස පැතිරිච්ච පොළොවක් තියෙන්නේ. ඒ පොළව දැන් බහුලයි අප්‍රමාණයි. ඒක අරගෙන ඔන්න යා කසිනියක් වඩනවා. ඒ දෙවෙනි අවස්ථාව. තව තියෙනවා දැන් මේ නිල් නිල් වර්ණය. තව නිල් වර්ණය දැන් ඔය හිතන්න ඔය දැන් මේකේ දෙන උදාහරණ තමයි නිල් කටරළු මල නේද? නිල් කටරළු මල දිහා බැලුවාම එකෙන් ගන්න පුළුවන්. දැන් හිතන්න මල් වට්ටියක් හදලා තිනවා කියලා. ඉතින් ඒ කසින වඩන කාලෙදී හරි අමුතු වැඩ තියෙනවා. ඒ කියන්නේ ඒ හිත නිකන් ප්‍රෝග්‍රෑම් වෙනවා. හිතට පුළුවන් හරි ලස්සනට මේ චූටි දෙකකින් වර්ණය පික් කරන්න. වර්ණය උකහා ගන්න පුළුවන්. දැන් හරි ඒ කියන්නේ මේ ඔවා අට කතාවල එහෙම එනවා විවිධ කතා. ඒ කියන්නේ මේ ලස්සනට මොකද්ද මේ හිතන්න මල් වට්ටියක් හදලා තිනවා කියලා. මල් වට්ටියක් හදලා මෙව කරද්දී යාට ඒ මල් වට්ටියේ තියෙන නිල් පාට නම් මල් කට නිල් කටළු මල් නම් තියෙන්නේ ඒ මල් වට්ටියෙන් ගන්න පුළුවන් ඒ නිල කසිනේ. ඒක නිල් වර්ණය අරමුණු කරලා නිල කසිනේ උපදවගෙන එතනින් කසින වඩනවා. ඊට පස්සේ නැත්තම් හිතන්න මොනා හරි නිල් පාට වස්ත්‍රයක් වල්ලා තියුණා කියලා නේද? අපි යොන්න පින්න පාතය. පින්න පාතනවා නිල් පාට වස්ත්‍රයක් වල්ලා තියුණා. ඒකෙන් ඒ නිල් වර්ණය උකහා ගන්න පුළුවන්. නැත්තම් දැන් අහස අරමුණු කළා හිතන්නකො නේද? අහසේ තියෙනනේ හොඳට නිල් පාට සමහරවට වලාකුළු මොකක්වත් නැහැ. හොඳට නිල් පාට තියෙනවා. ඒ අස දැන් එතකොට අහසේ අරමුණුවත් අප්‍රමාණයි. පොඩි නැහැ නිකන් විශාල අහසක් තියෙන්නේ. ඒක නිල් වර්ණය හොඳට පැතිරලක් තියෙනවා. ඒතර මේ අප්‍රමාණ අරමුණ නිල් වලින් ගන්න පුළුවන්. ඊළඟට තව පෙන්වන්නේ කහ. කහ වලට දෙන උදාහරණ මොනක්ද තියෙන්නේ? කිනිහිරිය මල කියලා. මම මට මතක නැහැ මොකද්ද කියලා. මේ මොකක් හරියන් කහ පාට දැන් ඕක කිනිහිරියම වෙන්න ඕනේ නැහැ. ඔය දැන් පිහි තියෙන්නේ ඕනනම් ඇහැල මල් තියෙන බලන්න සාමාන්‍ය කහ පාට මල් තියෙන. ඒ ඇති හොඳටම. ඒ කියන්නේ කහ පාට මල් බන්දේසියක් දැක්කත් එක මලක් දැක්ක දැන් හිතන්න එක මලක් දැකලා ඒකෙන් පුංචි ප්‍රමාණකින් ඕක උකහා ගන්න පුළුවන්. තව ලොකු මල් වට්ටියක් දකින්න. නැත්තම් මල් වත්තක් තියෙනවා. දැන් සමහරවල් තියෙන හින්දා සම්පූර්ණ නිකන් අර සූර්යකාන්ත මල් වෙන්න පුළුවන්. ඔය වගේ නිකන් අර මහ පරිමාණයෙන් වවන මල් වතු තියෙන්නේ. ඉතින් ඕක එහෙම ගියා නම් තියාට මුළු පළාතම පේන්නේ කහපාට. ඒ හරියලා ඒ කියන්නේ ඒ කසින වඩනකොට හරි ඒ කියන්නේ හරි සුන්දරයි ඉතින්. ඒ කියන්නේ ඒක හරියට කරනවා නම් පුදුමාකාර ආස්වාදයක් ලබන්න පුළුවන් භාවනාවක් කසින භාවනාව. ඒතකොට මේ මුළු පලාතෙම දැන් මේ කහ වර්ණය යාට ගත්තනම් අන්න එතනින් හරි පහසුවෙන්ම ඔය පීත කසිනියක් ගන්න පුළුවන්. පීත කසිනිය යාට වඩා ගන්න පුළුවන්. ඊට පස්සේ පෙන්නනවා රතු. වදමල් වගේ. වදමල් වගේ ඒවා නැත්තම් ඔය රතු රතු නෙළුම්ද කොහෙදක් තියෙනව නේද? රතු පාට වගේ නෙළුම් පාට නෙළුම් තියෙකත් තියෙන්නේ. ඒ සිවුරෙත් සමාලාට සිවුරනුත් ගන්න පුළුවන්. ඒ කියන්නේ අර එළියේ තියෙන රතු පාට අරමුණු කරන්න දැන් එයාට කියන්නේ ඒක දැන් මෙතන පෙන්වන උදාහරණම විතරක් වෙන්න අවශ්‍ය නැහැ. එයාට කොහෙදද රතු පාටක් පේන්නේ ඒකෙන් එයාට ටග් ගාලා ඒ වර්ණය උකහා ගන්න පුළුවන්. ඒක කුඩා වෙන්න පුළුවන් විශාල වෙන්න පුළුවන් ඒ වර්ණය උකහාගෙන ඒක පතුරවල ඒකෙන් මේ කසිනේ වලා ගන්න පුළුවන්. සුදු වර්ණය. ඒතර සුදු වර්ණයත් එක්ක අහසම ගන්න පුළුවන් වලාකුළු ගන්න පුළුවන්. ඖෂධී තාරකාව කියලා මම හිතන්නේ උදේට පායන නේද? සුදු සුදු පාට වර්ණයක් ගැනීමක් තියෙන්නේ. නැත්තම් ඉතින් අපේ සුදු රෙදි එහෙම කොහොමද තියෙනවද? දැන් සුදු රෙද්දක් ගත්ත ගමන් එතනින් සුදු වර්ණය ගන්න එහෙම හරිය පහසුයි තියෙනවා. දැන් හුඟක් කාලාට ඔය කසිනවලත් සුදු පාට කසිනේ ඕදාත කසිනේ හරි ප්‍රබලයි. මොකද හිතේ පිරිසුදු බව හොඳට මතු කරලා දෙනවා. දැන් අපි වර්ණ කසිනියක් ගත්තාම වර්ණ කසිනේ තියෙන වර්ණ වලින් හිතේ පොඩි වර්ණ ගැන්වීමක් නේද? තත්ත්වගත වීමක් තියෙනවා. මේ ඕදාත කසිනේ එහෙම නෙවෙයි. ඕදාත කසිනේම පුදුම විදිහට හිත පිරිසුදුම කරලා දානවා. හරිම ප්‍රබලයි. ඒ නිසා ඔය පාවක්‍රම එහෙම කරද්දී ඕදාත කසිනේට හොඳ තැනක් දීලා තිනවා. ඒකේ නැවත නැවත ඒකට සමවැදලා ඒකෙන් ධ්‍යාන උපදවගෙන ඒකෙන් ඊට පස්සේ විපස්සනාවට දාන කියලා සමත පුබ්බංග විපස්සනාවලදී එහෙම ඒක හොඳට මතු කරලා දෙනවා. ඒ නිසා ඕදාත කසිනේ කියන්නේ තාම් ප්‍රබල කසිනියක්. තව හිතන්න දැන් ඔය බුදු පිළිමයක් එහෙම සුදු පාටට තිනවනම් ඉතින් ඔතන හරි ලේසියි. එතකොට සුදු පාට බුදු පිළිමයක් දිහා බලාගෙන ඉඳද්දී අපේ හිත කොහොමත් නිකන් සංසිඳෙනවා, සැහැල්ලු වෙනවා. ඊට පස්සේ බුදු පිළිමේ අමතක කරලා සුදු වර්ණ එළියට ගන්නවා. එහෙම කරන්න පුළුවන්. සුදු වර්ණය එළියට අරගෙන මේ ඕදාත කසිනේට ගන්න පුළුවන්. ඒ නිසා ඒ කසින වඩන යෝගාවචරයට මේ එළියේ පේන දේවල් අත්දකින්න දේවල් වලින් එයා ඩට්ටක් ගාලා ඔය ඒ ඇතුලේ තියෙන අනිකුත් දහසකුත් එකක් සංඥා අභිබවන්න මේ උකහා ගන්න සංඥාව පාවිච්චි කරනවා. ඒ නිසා අභිභායතන කියන වචනේ හරි යෙදිලා තියෙනවා. ඉතින් ඒතොර මේ කසින 10ම හරිම ප්‍රබලයි කියන්න පුළුවන්. දැන් ඔය ආලෝක කසිනේ එහෙම හුඟක් වෙලාට පෙන්වන්නේ මේ දැන් මේ වගේ තියෙන. දැන් මෙතන මේ ආලෝකයක් නේ එන්නේ. දැන් මේ මොකද මේ ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකෙන් ආලෝකයක් එනවා. දැන් මේ එච්චර ට්‍රාන්ස්පරන්ට් ලොකු එකක් නැතුව හිතන අර සමහල්ලාට වහලේ තියෙන්නේ පුංචි හිලක්, සිදුරු තියෙන්නේ. ඒ සිදුරෙන් ආලෝක කදම්බයක් එන්නේ නේද? අන්න ඒතර ආලෝකය අරමුණු කරන්න පුළුවන්. නැත්තම් අපි හිතන්න ටිකක් මේ බිත්තියක් තේනවා. ඒ බිත්තියේ තියෙන පොඩි කපොල්ලක්. ඒ කපොල්ලෙන් ආලෝක සංඥා වෙනවා. ඔන්න ඔය වගේ ආලෝකය අලබුණු කරන්න කියනවා. ආලෝක සංඥා පාවිච්චි කරලා ආලෝක කසිනේ වඩන්න කියනවා. ආකාශ කසිනේ නම් එච්චර දෙයක් නැහැ. එක අහස ආරමුණු කරලා අපිට ආකාශ කසිනේ ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ මේ කසින භාවනාව ගැන තමයි අද මේ මේකේ තියා දීර්ඝව තියෙන්නේ. නමුත් ඔකේ සාරාංශ වශයෙන් ගත්තොත් කසින 10ක් තියෙනවා. ඔක්කොම ධ්‍යාන වලට යන්න පුළුවන් හැකියාවකින් උපදවනවා. ආධ්‍යාත්මික වශයෙන් ඇතුළත වශයෙන් මේ කය තුලින්ම කසින මතු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් එළියෙන් මතු කරගන්න පුළුවන්. කොහෙන් මතු කරගත්තත් අර හිතේ තියෙන සීමා කඩාගෙන හිතේ තියෙන සංඥා අනිකුත් දේවල් මැඩපවත්වගෙන ඒ අපි උකහාගත්ත සංඥාව පටවියාපෝ තේජෝ වායෝ වෙන්න පුළුවන්. නැත්නම් නීල පීත ලෝහිත උදාත වෙන්න පුළුවන්. මේ මේ මතු කරගත්ත සංඥා ඉස්සරහට අර ගැනීම, ඒක බල ගැනීම, ඒක හිත තුළ පැතිරවීම, අනිකුත් සංඥා සියල්ල ඉවත් කිරීම තමයි මේ කසින භාවනා එක ප්‍රධාන පැත්තක් තියෙන්නේ. ඉතින් මම නිකන් තොරතුරු ටිකක් කිව්වේ. ඉතින් කාට හරි මේක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡාවට මේ එකතු වෙන්න අවස්ථාව දෙන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, පොඩි ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලි කර ගැනීමක් වශයෙන්. දහසකුත් ප්‍රශ්න, ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් දේවල් ඉතින් හිතට එනවනේ අපි භාවනා කරන්න ගියාම. ඉතින් ඒකෙදි මවාගත් දෙයක් අරමුණු කරගෙන ඒකට හිත දානවට වැඩිය ආනාපානය කියන එක දිහා බලලා ඉතින් එතනින් පිරිසිදු වීමද වැදගත් වෙන්නේ. ඒ දෙකේ අතර වෙනසක් තියෙනවද? ඒ කියන්නේ අර අපි මවාගත්ත දෙයක් දැන් එතකොට කසිනෙන් කරන්නේ මවාගත්ත ලෝකයක් හරි මවාගත් සංඥාවක් හරි හිත
මවාගත්ත ලෝකයක් කියන්න බෑ. ආනාපානේ වුණත් සමතේ වඩද්දි එහෙම තමයි. සමතේ වඩද්දි ආනාපාන නිමිත්තර තමයි හිත දාන්නේ. දැන් අපි ඔය ආයස්මට ඕගලන්ට තියෙන අර විපස්සනා පැත්තේ අත්දැකීමනේ. ඉතින් ඒකට ඉතින් මේක ගලපන්න බෑ. ඉතින් ආනාපාන සතිය වුණත් වඩද්දි ආනාපාන සති නිමිත්ත පහළ වෙන්න ඕනේ. ඉතින් පොඩි ඒක එන්නේ නිකන් සමහරලාට ආලෝක සංඥාවක් වගේ නැත්නම් වලාකුලක් පැව වගේ එහෙම දෙයක් එන්නේ. ඊසේ ඒක ඒක ටිකක් පැතිරෙන්නත් ඕනේ. ඒක හොඳට ප්‍රබල වෙන්න ඕනේ, දීප්තිමත් වෙන්න ඕනේ. ඊටසේ ඒකට තමයි හිත දාන්නේ. ඒකත් සංඥාවක්. අපි මේ තනිකර සුබ පැත්තක් ඔස්සේ යන්නේ, තනිකර සංකල්ප ඔස්සේ යන්නේ, මේක හොඳයි කියන පැත්තෙන් යන්නේ. ඒක තමයි සමත භාවනාව කියන්නේ. ඉතින් හරි ප්‍රබලයි, නරක නෙමෙයි. නුවණක් වැඩෙන්නේ නැහැ ඉතින්. නමුත් ඉතින් ඒකත් භාවනාවක් තමයි. ඉතින් ඒකත් සමත භාවනාව කියන්නේ නේද? يعني හිත තුල කියන ඒ ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කළා, හිතේ සීමාවල් කඩලා දාලා හිත සම්පූර්ණයෙන් විවෘත කළා, ඒක තුලම බැහැගත්තාම පුදුමාකාර නිකන් අර මෝහනයක් වගේ දිනවා. නිකන් අර කියන්නේ ඉතින් අපේ ලොකු සංසයේ එක වචන පාවිච්චි කරලා ඉතින් අර ඒක කියන්න හොඳ නැහැ. නමුත් ඉතින් අර භාවනා ක්‍රමවල විවිධාකාර පැති තියෙනවා. ඒ නිසා මේකත් අතිශය ප්‍රබල භාවනාවක්. ඉතින් අර විපස්සනාව නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ තනිකර සමතය.
සවනසා මොන දේ වුණත් අර හිත ඉතින් ඒකාග්‍රතාවයට පත් කරගැනීමේ தත්ත්වය ඇති වෙන තැන තමයි අපි උත්තරින් ගන්න තියෙන්නේ.
ඔව් එච්චරයි. මේක ඒ කියන්නේ මේ මේකෙත් තියෙන විශේෂත්වය තමයි දැන් අපි සාමාන්‍ය රූපාවචර ධානයකදී සීමිත ප්‍රදේශයකට හිත නිකන් නංවලා ඒක තුල බස්සවලා ඒක තුල රඳවනවා. සෑම ප්‍රමාණවත් කාලයක් රඳවලා බොහොම ඒකාග්‍රව තියෙනවා. දැන් මෙතනදීන විශේෂත්වය තමයි විශේෂයෙන්ම අරූප ධානවල මේ සීමිත කියලා නැහැ. අසීමාන්තිකයි. හත්පස පැතිරිච්ච ගතිය. ඒ කියන්නේ මනුස්ස හිතේ තියෙන ප්‍රබලත්වය. ඒක අද අපි තේරුම් ගන්න තියෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ දැන් ඔන්න ලස්සන්ට විස්තර කරන අය මහා වේදල්ල සූත්‍රයේදී එහෙම රාගෝ කෝ ආසෝ පමාන කරනෝ, දෝසෝ පමාන කරනෝ, මෝහෝ පමාන කරනෝ. අපි තුල රාග ద్వේෂ මෝහ තියෙන තාක් අපේ හිත හරි පටුයි. කොටු වෙලා තියෙන්නේ. අරමුණකට කොටු වෙලා. දැන් හිතන්න තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් කියලා. ඒගොල්ලන්ගේ ප්‍රධාන ආකල්පය තියෙන්නේ තමාගේ දරුවා කියලානේ. මගේ පුතා, මගේ දුව නේද? අනිත් ළමයි ගැන එච්චර ගාණක් නැහැ. මගේ පුතා ශිෂ්‍යත්වයෙන් පාස් වෙනවා. මගේ දුව ශිෂ්‍යත්වයෙන් පාස් වෙනවා. මගේ දුව ඔන්න කසාදයක් කරගන්නවා. මගේ දුවට පුතාට ඔන්න රස්සා කරනවා. මගේ පුතා, මගේ දුව නේද? අපේ තියෙන බැඳීම් හරහා අපි තනිකරම අපේ මනස තුළ තියෙන කොටුවීමක්, පටුවීමක් තියෙනවා. ඉතින් එතකොට දැන් හිතන්න මෛත්‍රී භාවනාව කරනවා කියලා. ඉතින් පටන් ගන්න වගේ තැනකින් තමයි නේද? මම කැමති ගුරුවරයෙක් එහෙම ඉස්සරහින් තියලා නන්තන්ත හොඳට මෛත්‍රියක් වඩනවා. ඊට පස්සේ ඕක වැඩි කරනවානේ නේද? ඊට පස්සේ මෙන්න තව කීප දෙනෙක් ගන්නවා, 10 දෙනෙක් ගන්නවා, 20 දෙනෙක් ගන්නවා, මේ සියලු මිනිස්සුයෝ ගන්නවා, සියලු දෙවියෝ ගන්නවා, සියලු බ්‍රහ්මයෝ ගන්නවා, සියලු තිරිසන්ගත සත්වයෝ ගන්නවා. මොකද දැන් ඔය වෙන්නේ? දැන් අර මගේ කෑල්ල විතරක් නෙමෙයි දැන් නේද? යාට මෛත්‍රිය වඩා ගන්න පුළුවන් වෙනවා මේ සියලු සත්වයන් අරබය නේද? ඊට පස්සේ හිතන්න දැන් ඉස්සරහා ඉදිරි දිශාවේ ඉන්න සියලු සත්වය, දකුණු දිසාවෙන්න සියලු සත්‍ය පිටිපස දිසාවෙන්න සියලු සත්‍ය වම් අත දිසාවෙන්න සියලු සත්‍ය උඩු දිසාවෙන්න සියලු සත්‍ය යට දිසාවෙන්න සියලු සත්‍ය දැන් මොකද්ද වෙන්නේ දැන් ආයි පටු බවක් නැහැ දැන් සම්පූර්ණ විවෘත වීමක් දස දිසාවටම දැන් පතුරවන්න පුළුවන් මෛත්‍රිය දැන් හිතන්න අපේ අර තිබිච්ච කොටු වෙච්ච පටු වෙච්ච හිතන්න මගේ මිතුරට විතරයි මට මෛත්‍රියක් කරගන්න පුළුවන් උනේ මගේ දරුවට මගේ අම්මට තාත්තට නේද ගුරුවරයාට එහෙම තිබිච්ච හිත දැන් සියලු සත්වයන් කෙරෙහි අසීමාන්තිකව එක දිසාවක් නෙමෙයි සෑම දිසාවටම පතුරවන්න පුළුවන් තරම් මෛත්‍රියක් වඩා ගන්න තරම් අපේ හිතවල කොච්චර හැකියාවක් තියෙනවද නේද මනස කොච්චර ඉස්සරහට ගන්න පුළුවන්ද මෙත්තා චේතු විමුක්ති කියන්නේ නේද එතකොට ඔන්න ඒ වගේ තමයි මේ කසින භාවනාවේදීත් අරූප ධ්‍යාන වලට යනකොට ඒකේ තියෙන පුදුමාකාර විවෘත වීම මනස විවෘත කළා දාලා අර පටු බව සම්පූර්ණයෙන්ම නැති කරනවා ඒ කියන්නේ විශේෂයෙන්ම කසින භාවනා වඩන කාලෙදී රාගයක් එහෙම එන්නෙම නැහැ දේශනා එන්න පුළුවන් රාගය එහෙම එන්නෙම නැති තරම් මොකද ඕකේ උපේක්ෂාවයි හතරවෙනි ධ්‍යානේ පැතිනේ ඔය පෙන්වන්නේ අරූප ධ්‍යාන කියලා ඒතර ඒක තිනේ ප්‍රබල උපේක්ෂාවෙන් සම්පූර්ණයෙන්ම රාගය අයින් කරනවා රාගය මැඩපාතන කෙනෙක් ඉතින් ඒ නිසා හරි පහසෙන් මුලා වෙන්න පුළුවන් මාර්ගඵල කියලා හරි පහසෙන් මුලා වෙන්න පුළුවන් මොකද හිතේ ඇති වෙන ඕපන්නස් එක හිතේ ඇති වෙන විවෘත භාවය ප්‍රබල භාවය අතිශය ප්‍රබලයි හිතා ගන්න බෑ කෙනෙක් ඉතින් හරි දැන් නම් ඉතින් ගොඩ තමයි දැන් නම් ඉතින් මන් නිවන් දැක්කා දැන් මම මාර්ගඵල ලැබුණා අනාගාමි වුණා කියන එක බොහොම පහසුවෙන් කියන්න පුළුවන් එහෙම හිතාගත්ත අයත් ඉන්නවා මොකද ඒ කියන්නේ රාගෙ ඉන්නේ නැනේ ඒ කියන්නේ හිතන්න දිනපතා කසින භාවනාව කළා යා ඔය වගේ අරූප ධ්‍යානයක් වඩනවා නම් රාගෙ පලාතක් නැහැ හිතන්න පුළුවන් හරි පහසුවෙන් හිතන්න පුළුවන් දැන් නම් ගොඩ තමයි දැන් නම් අනාගාමි රාගෙත් නැහැ ද්වේෂෙත් නැහැ කියලා හිතන්න පුළුවන් හැබැයි ඉතින් මාසයක් විතර ඕක නොකර හිටියට පස්සේ ඔක්කොම ආයෙනවා එතකොට තමයි තේරෙන්නේ මොන අනාගෙනා ඉඳලා තියෙන්නේ කියලා ඔව් ඔන්න දෙන්න
සනසේතර දැන් බුද්ධ කාලයේදී සෝනංශ මේ වගේ කසින භාවනා තුලින් අධිගම ලබාගත්තු ස්වාමීන් වහන්සේලා ඒ වගේ උදාහරණ දෙයක් දැනගන්න කම
බුද්ධ කාලේ ඔක්කොමලා මාර්ගඵල නෙමෙයි මාර්ගඵල නම් කියන්නේ අභිඤ්ඤා තියෙන්නේ ඔක්කොම ඕක තමයි ඔව් දැන් හිතන්න අර ඔව් මෙයා සුදු කෙනේ උදාහරණේ දැන් කවුද මේ ලකුණ්ට නෑ මේ ඇඟිලි මෙව කරේ කවුද මේ දබ්බමල්ලපුත්ත සාමීන් වහන්සේ උන්වහන්සේනේ සේනාසන පනවන්නේ කුටි බාර දෙන්නේ උන්වහන්සේ දැන් එතකොට සාමීන් වහන්සේ කෙනෙක් රාත්‍රී කාලේ ආවොත් එහෙම සේනාසනේට උන්වහන්සේ ඉලිනෝටෙක් ඈත තියෙන කුටියක් කොහොමද දැන් ටෝච් නෑ ඒ කාලේ ඉතින් උන්වහන්සේ මේ ඇඟිල්ලේ තමයි කසිනේට සමවදින්නේ ඇඟිල්ල තමයි තේජෝ කසිනේට සමවැදලා ඇඟිල්ලේ මතු කරගන්නවලු ආලෝකයක්. ඒකෙන් තමයි එළිය පතුරවගෙන යනවා කියන්නේ. කසින භාවනාව ඒ කියන්නේ ඉතාම ප්‍රබලව එළියට ගෙනිච්චොත් එහෙම ඔවා ඒ ධ්‍යාන භාවනාවල වශීතාවයකට එහෙමපත් කරොත් අභිඤ්ඤාවලට යනොත් යන්න පුළුවන්. ඉතින් ලේසි වැඩ නෙමෙයි මේ කියන්නේ නිකන් පටු කරලා හිතන්නවා මේවා ලේසි වැඩ නෙමෙයි. කරන්න අවශ්‍යත් නැහැ. මේවා කිව්වට මොකද ආසහිතුනට මොකද කරන්න යන්නත් එපා. නමුත් හැකියාව තියෙනවා මේ කාලණම් හරි අඩුයි ඒ කාලණම් මිනිසුන්ට පුදුම හැකියාවක් තිබිලා තියෙනවා මොකද මේවා කරන්න අද කාලේ ගියහම පටලව ගන්නවා එකක් තමයි මාර්ගඵල කියලා රැවටෙනවා අනිත් එක තමයි පිස්සු හැදෙනවා මොකද මේවා සීමාව දන්නේ නැහැ අපේ මිනිස්සු ඊට පස්සේ අර නිකන් අර මේකත් කුඩු ගැහුවා වගේ මේක කරන්න යනවා දිනපතාම ඕකට යනවා අන්තිමටින් පුළුව ගෙවල් දොරවල් වල ඒ කියන්නේ අමු දරුවෝත් එක්ක ඉන්න බෑ ඒ අනිකර නිකන් පිස්සුවක් වෙනවා ඒ නිසා ගිහියට සාමාන්‍යයෙන් අනුමත කරන්නෙම නැහැ. සාමාන්‍යයෙන් මේ භික්ෂුන් වහන්සේලාට කමක් නැහැ උත්සාහ කළාට. නමුත් ඉතින් අර ගුරු ඇසුරකින් මේ යන එක හොඳයි. නැත්තම් ඔය සීමාව දන්නේ නැති වුනහම මනසේ අර මනස කන්ට්‍රෝල් කරගන්න බැරුව පිස්සු මේ වැටෙන්න ඉඩ තියෙනවා ඉතින්. ඉතින් ඒ නිසා කවුරු හරි අභිඥා ලැබලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ කසින අත් දැකලා තියෙන්න ඕනේ. කසින හරහා ගිහිල්ලා තියෙන්න ඕනේ.
අවසරයි ස්වාමින් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මේ පැත්තේ චැට් එකේ අද දේශනාවට සම්බන්ධවයි තව කමඨහන් වාර්තා තුනකුත් තියෙනවා.
හරි අපි ওই පැත්තට දෙන්න පුළුවන් අවස්ථාව.
එහෙමයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. අද දින සාකච්ඡාවේදී අභිභායතන ගැන සාකච්ඡා කරන්නට යෙදුණි. එහිදී මූලිකව කසින භාවනා ආදී වශයෙන් යම් යම් සංඥා අරමුණු කර අනිකුත් සංඥා අභිභව අරමුණු කරනු ලබන සංඥාව ප්‍රබල ලෙස වැඩිමක් ලෙස පැහැදිලි කිරීම. එහිදී වර්ණ කසිනයේදී කළු පාට වර්ණය සැලකීමක් නොකරන බවයි. එයට යම් හේතුවක් තිබේද? තවද එදිනෙදා මුහුණ දෙන සෑම අරමුණකම විසන් වෙනස් වන ස්වභාවය ලෙස අනිච්ච සංඥාව මෙහිදී වැඩිම අභිභායතනයක් ලෙස සැලකීමක් කළ හැකිද? කාරුණිකව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. එපමණයි.
ප්‍රශ්නේ හොඳයි. සාමාන්‍යයෙන් කළු පාට ගන්නෙ නැහැ. ගන්නේ ඔය නිල් කහ රතු සුදු. නිල් කහ රතු සුදු තමයි ගන්නෙ. ඊට අමතරව ගන්නවා ආලෝකය. ඊට අමතරව ගන්නවා ස්පේස් කියලා මේ ආකාශය. ඒ ටික තමයි ගන්න. ඊළඟට මේ ධාතු කසින ගන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය 10 තමයි සාමාන්‍යයෙන් ප්‍රකට මේ වර්ණ තියෙන්නේ මේ මොකද්ද කසින තියෙන්නේ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ කෙනෙකුට උත්සාහ කළ අනිකුත් වර්ණ ගන්න බෑ කියලා. ඒ කියන්නේ ඕන වර්ණයක් ගන්න පුළුවන්. අපේ හිත තත්ත්වගත කරන්න පුළුවන්. හිතන්න නැත්නම් කෙනෙකුට ඔන්න කොකාකෝලා බෝතලයක් අරමුණු කරගෙන ඔන්න සමල්ලාවට ඔන්න ඒකේ නිල් පාටක් වගේ ගන්න පුළුවන්. ඕන ඒක තියෙන කළු පාට හුරු ගතියක් නම් ඒක ගන්න පුළුවන්. ඒ නිසා අපේ හිත ඕන විදිහට තත්ත්වගත කරන්න පුළුවන්. බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් නේ අපේ හිත. ඒ නිසා බෑ කියන්න බෑ. කළු පාට උනත් ගන්න පුළුවන්. තන කාගේ හරි රැවුලක් තියෙනවා කළු පාට. කොණ්ඩේ තියෙනවා කළු පාට. ඒක අරමුණු කරලා කළු පාට ගන්න පුළුවන්. නමුත් ඒක උනත් සාමාන්‍යයෙන් පෙන්නන්නේ ඒකේ කළු පාට ගන්න එපා නිල් පාටට දාගන්න කියලා. මෙතන මේ කේසා 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 කියලා මේ කොණ්ඩේ අරමුණු කරලා කොණ්ඩෙන් ගන්න කියන්නේ නිල් පාට ගන්න කියන්නේ. කළු පාට නෙමෙයි. මොකද කොණ්ඩේ කියන එකත් එක හොඳ මේ අරමුණක් නීල කසිනේ වඩා ගන්න. හැබැයි පෙන්නන්නේ නීල කසිනියක් එතනින් ගන්න කියන්නේ. වර්ණ පැත්ත ගන්න කියන්නේ කළු පාට නෙමෙයි ගන්න කියන්නේ නිල් පාට. ඒ නිසා හුඟක් වෙලාවට කසිනවල කළු පාට ගන්නෙ නෑ සාමාන්‍යයෙන් නම්. පැදින් බැරි නැහැ කෙනෙකුට අත්‍යවශ්‍ය නම් ගන්න පුළුවන්. මේක එක උත්තරයක්. ඊළඟට දැන් කසිනවල කසිනේ අනිත්‍යයි අනිත්‍යයි කියලා ගන්න ගැනීමක් නෑ. මේ සමතේනේ මේ තනිකර කතා කරන්නේ. ඒතකොට කසිනයක් පාවිච්චි කරලා අපි එතන අනිත්‍යයි කියලා ගන්නෙ නැහැ. එතන ධ්‍යානෙට ගිහිල්ලා ධ්‍යානෙන් එළියට එන්න ඕනේ. ධ්‍යානෙන් එළියට ඇවිල්ලා දැන් පුළුවන් ඕනම් විපස්සනා වඩන්න. ඒත් කසිනේ ගැන නෙමෙයි. දැන් කසිනයක් ඇත්තේ නැහැ. දැන් ඒ කියන්නේ කසිනෙන් අපි ඒ අවශ්‍ය දේ කරුණාට පස්සේ කසිනේ අතහැරිලා හිත විවෘත වීමක් තියෙන. දැන් ඊට පස්සේ ඒකිනුත් එළියට ඇවිල්ලා දැන් නිකන් අඩියක් පස්සට අරන් බලලා මෙතන තියෙනවා වේදනා, මෙතන තියෙනවා යම් යම් සංඥා, මෙතන තියෙනවා නිකන් ප්‍රීති ස්වභාවයන්, මෙතන තියෙනවා සැප සුඛ ස්වභාවයන්, මේකත් අනිත්‍යයි කියලා ඔන්න උතන විපස්සනාට දාන්න පුළුවන්. ඒ නිසා ඕනම ධ්‍යාන භාවනාවක් වඩද්දී ධ්‍යානේ ඇතුළින් දැද්දී නෙමෙයි ධ්‍යානෙන් එළියට ඇවිල්ලා ධ්‍යානයේ දැන් තියෙන නැත්නම් ධ්‍යානයේ තමන් අත්දකපු දැනට තමන්ට අත්දකින්න ලැබෙන යම් වේදනාවක් තියෙනවද, යම් සංඥාවක් තියෙනවද, යම් නිකන් සැපයක් සුවයක් එහෙම තියෙනවද, දැන් යම් යම් සිතුවිලි පහළ වෙනවද කියලා ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ විපස්සනාවට දාගන්න. ඔව් ඔන්න තව ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි අපිට මේ පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් ඉන්න.
එහෙමයි සර්.
ස්වාමීන් වහන්සේ අවසරයි. එතකොට දැන් ධ්‍යාන වඩන කෙනෙක්ට එයා මේ ධ්‍යානය කොච්චර දුරට වශී කරගෙන තියෙන ඕනෙ ස්වාමීන් වහන්සේ? දැන් හිතුවොත් දැන් පළවෙනි ධ්‍යානය ගත්තොත් විතර්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා එයා ඒක හොඳට වශී කරලා තියෙනවා සමත වශයෙන්. ඊට පස්සේ එයාට පුළුවන් ඒ ධ්‍යානයෙන් මතු පිටට ඇවිල්ලා ඒ විතර්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා වල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මතාවයත් බලන්න ස්වාමීන්. එහෙම ක්‍රමයක් තියෙනවද? එහෙම
පුළුවන් පුළුවන්. ඒක තමයි. දැන් කියන්නේ එළියට ආවට ඒකේ යම් ලක්ෂණ මතුවලා තිනවා. කියන්නේ එළියට ආව කෙනකින් අදහස් වෙන දැන් යා කන්ට්‍රෝල් එක එයා ගැතට ගත්තා වගේ. දැන් ධ්‍යානයේ ඇතුළින් දැද්දි යාට එහෙම කන්ට්‍රෝල් එකක් නෑ. යා නිකන් ඒක තුල නිකන් බැහැගෙන ඉන්නේ. කිඳා බැහැලා ඉන්නේ. යා නිකන් එය බවට පත් වෙලා ඉන්නේ. I am that කියන්නේ නේද? එය බවට පත් වෙලා ඒක තුල වාසය කිරීමක් තියෙන. ඒක නිකන් අත්දැකීමක්, ඒක තුල භුක්ති විඳීමක් තියෙන. හැබැයි ඒකෙන් එළියට ආවට පස්සේ අන්න යාට තේනවා දැන් මොකද්ද මේ හිතේ தත්ත්වය. නිකන් දැන් විමසලා බලන සම්පජඤ්ඤ පැත්තේ දැන් වැඩි, අතන තුනේ සමාධි පැත්ත වැඩි. ධ්‍යානයේ ඇතුළතදී සමාධි පැත්ත වැඩි. එළියට ආවට පස්සේ සම්පජඤ්ඤය තියෙනවා, සම්පජානකාරී පැත්ත තියෙනවා. දැන් පුළුවන් මොකද්ද දැන් මේ හිතේ ස්වභාවය? දැන් කොහොමද මේක අඩු වැඩි වීම වල ලක් වෙන්නේ? මෙතන යම් යම් සංඥා தත්ත්වයක් තියෙනවාද? ඊළඟට මොකද්ද මේ දැන් ඔය මොකද්ද පොට්ටපාද සූත්‍රයේදී එහෙම විස්තර කරනවා. පොට්ටපාද සූත්‍රයේදී එහෙම පෙන්නනවා දැන් කොහොමද එයා පළවෙනි එකෙන් දෙවෙනි එකට ගියේ. දැන් එතකොට පළවෙනි එකේ තියෙන මොකද්ද කියන්නේ විතක්ක විචාර ප්‍රීතිසුඛ තත්ත්වයේ තියෙන අඩලෝඩු කන් දැක්කා. ඊට පස්සේ ඒක අත්හැරලා ඔන්න දෙවෙනි එකට ගියා. දෙවෙනි එකේ හිටියා. දෙවෙනි එකේ තියෙන අඩලෝඩු කන් දැක්කා ඔන්න තුන්වෙනි එකට ගියා. තුන්වෙනි එකේ ඉඳලා ඔන්න තුන්වෙනි එකේ අඩලෝඩු කන් දැක්කා හතරවෙනි එකට ගියා. ඉතින් ඔහොමම යන ගමනේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ යම් වෙලාවක දෙයක් තීරණයක් ගන්නවලු. මේක මේ හැමතිස්සෙම මං කළා තියෙන්නේ අලුත් අලුත් සංඥාවකට හිත නැංවීම සඳහා පරණ සංඥාව අතහැරීමක්. කළා අලුත් සංඥාවට හිත නැංවීමක්. ඉතින් මේ සංඥාව නැවත නැවත ගන්නවා කියන එක මෙහෙම චේතනාව නැවත නැවත ඉස්සරහට ගන්නවා කියන වදයක්. මට බැරිද චේතනා පහළ නොකරින් මේ තියෙන සංඥා ටිකත් අතහරින්න කියලා තමයි නෝචේව චේතේති නෝච අභිසංකරෝති. එතකොට මෙයා චේතනා කරන එක නවත්තනවා, අභිසංස්කරණ නවත්තනවා. නිකන් සකස් කිරීම ඔක්කොම නවත්තලා දානවා. එතකොට දැන් ඉන්න තැන ඉඳලා එතන දැන් ආ අපි දුන්නු තුන්වෙනි ධ්‍යානට ආවා. තුන්වෙනි ධ්‍යානට ඇවිල්ලා යා නැවැත්තුව මේ ඔක්කොම අභිසංස්කරණ. හතරවෙනි එක ට්‍රයි කරන එක නැවැත්තුවා. නේද? යාපු ගමන නවත්තලා දාලා දැන් මේ දැන් තුනේ ඉන්න එකෙත් අලුතින් දෙයක් කරන්න අර ඔය කියපු සමාධි මේ විපස්සනා පැත්ත කරනවා. මේ මේ තියෙන தත්වයක් මේකත් අනිත්‍යයි. ඒ කියන්නේ මේ පහළලා දෙනන යම්සෝයක් මේ තියෙනනම් වේදනාවක් මේ තියෙනනම් සංඥාවක් මේකත් අනිත්‍යයි කියලා දැන් විපස්සනාවට දාන්න ගිහිල්ලා ඔන්න ඒ හරහා නිරෝධයකට ටච් කරන්න පුළුවන් කියලා කියනවා. නිරෝධම් පුසති කියලා විස්තර කරනවා. එතකොට ඒ කියන්නේ සමත භාවනාවෙන් විපස්සනාවට දාගන්න එයා යම් අවස්ථාවකදී තීරණයක් ගන්න ඕනේ.
සංසය එතකොට දැන් ඕකට තමයි එතකොට සමත පුබ්බංග විපස්සනාව කියන්නේ එහෙම සර්?
ඔව් එහෙම කියන්න පුළුවන්. මේකෙත් අර දැන් ඒ කියන්නේ ඕනම මේ ඕනම ධ්‍යානයකට ගිහිල්ලා 1 2 3 4 දැන් 8ම පාවිච්චි කරන සාමාන්‍යයෙන් ධ්‍යානයකට ගිහලා එකෙන් එළියට ඇවිල්ලා මේ විපස්සනා කිරීමක්. නමුත් ඕක හුඟක් කියලාට දැන් ඔය පාවක්‍රම දිහා මේකත් නෙමෙයි කරන්නේ. මේකත් කරනවා හුඟක් කාලාට වෙනමම චිත්ත වීති බැලීම් ස්කන්ධ කියලා පැති බැලීම් එක හුඟක් ඉති වෙනම මොකක්ද ඒකට කියන්නේ හරි සවිස්තරාත්මකව යන ක්‍රමයක්. ඉතින් අර එතෙන්දී අපි ස්වභාවිකව මේක පෙන්වීමක් තමයි මුල් කාලෙදි කළා තියෙන්නේ. කියන්නේ මුල් බුදු සමය පැත්තෙන් ගත්තොත් ධ්‍යානෙන් එළියට ඇවිල්ලා ඒ වෙලාවේ එයාගේ හිතේ තියෙන චෛතසික ධර්මයන් සුළු මූලික වශයෙන් දැනගැනීමක් හිතන්න පුළුවන්. නමුත් ඉතින් පසු කාලීනව අභිධර්මයේ හැම ආවට පස්සේ ඒවා අර ලොකු විස්තරාත්මකව තියෙනවානේ. ඉතින් ඒ ඔක්කොම චෛතසික ඇහිඳින්න කියලා, ඒ ඔක්කොම රූප ධර්ම ඇහිඳින්න කියලා ඉතින් එහෙම මෙව කරනවා. ඉතින් කතරම් දොරට නිවරදිද කියන මම දන්නේ නැහැ. මොකද ඒ වගේ ක්‍රම තියෙනවා ඉතින්. ඉතින් ඒ කීතරම් දොරට ඒවා පේනවාද, කොයිතරම් දොරට ඒවා නිවරදිව අපිට අත්දකින්න ලැබෙනවාද ප්‍රශ්නයක්. නමුත් අර යම් පමණකට සමාධියකින් එළියට ආවම සමාධිය දින සුවය, සමාධිය දින ප්‍රීතිය, සමාධිය දින ඒකාග්‍රතාවය යෝගාචරයට දැනෙනවා. ඒක ඒකේ තියෙන උස් පහත් වීම අඩු වැඩි වීම දැක ගන්න යෝගාචරයට අවස්ථාවක් තියෙනවා. ඒකකින් පහසුවෙන් බොහෝ විට කරන්න පුළුවන්. පහසුවෙන් කියන්නත් බෑ ඉතින්. පුරුදු කරන්න ඕනේ. මේ පස්සනා පැත්තට පුරුදු කරන්න ඕනේ. හුඟක් වෙලාට වෙන ප්‍රශ්නයක් තමයි දැන් ওই සමාධියේ හිටියාම ඒකට ලොල් වෙනවා. නිකාන්තියක් කියන්නේ. ඊට පස්සේ ඒකට යන එක තමයි යාගේ අභිප්‍රාය වෙන්නේ. ඒකට යන එක තමයි යාගේ ප්‍රධාන අපේක්ෂා වෙන්නේ. ඒකට ගිහිල්ලා ඔහේ ඉන්නවා. ඔය එළියෙන් ඇවිල්ලා එළියට ඇවිල්ලා මේ පස්සනා කරන මෙන්ටැලිටි එක හැලෙනවා. ඉතින් ඒකයි ප්‍රශ්නේ. ඉතින් අර විපස්සනා පැත්තක් අපි මේ මතු කරනකොට සමාධිය නෙමෙයි ඉස්සරහින් තියන්නේ. ප්‍රඥා පැත්තනේ අපි ඉස්සරහින් තියන්නේ. එතකොට අර සමාධි සෝයක් යාර ලොකුවට නැහැ. හැබැයි පුළුවන් තරම් නුවණ දියුණු කරනවා. යම් පමණක සමාධියකට ආවට පස්සේ උපචාර සමාධියක් කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒ ප්‍රමාණවත් සමාධියකට පැමිණියාට පස්සේ අධික මට්ටමක සමාධියට නොයවා මේ ප්‍රමාණවත් මේ தත්ත්වයේ ඇති දැන් ඉතින් ආ විපස්සනා පටන් ගන්න කියලා ටංගාල විපස්සනා පැත්තට දානවා. නුවණ දියුණු කරන පැත්තට දානවා. ඉතින් ඒක ටිකක් මම නම් දකිනවා මේ පරිස්සම්. මොකද යාට සමතේ යම් අත්දැකීමකුත් තියෙනවා, දැන් විපස්සනා අත්දැකීමකුත් තියෙනවානේ. හින්දු ධර්මයන්ගේ නිකන් සමබරතාවයක් උපදව ගන්න පහසුයි. නමුත් අර සම්බඳ පුබ්බංග විපස්සනාවේදී සමතේ පැත්ත ඉස්සරහට ප්‍රබලව ගත්තාම සමාධිය තමයි ඉස්සරහ තියෙන්නේ. සමාධිය ඉස්සරහ තියෙනකොට නුවණ පැත්තට දාගන්න ඉතින් යාගේ කියන්නේ යාව උනන්දු කරන්න ඕනේ ඒකට. නැත්නම් යාව ඕක හිර වෙන්න පුළුවන්. ඉතින් අතම් ගිහි අය එහෙම ඉන්නවා. ඒ කියන්නේ සමාධියම වඩලා සමාධිය ඕකේ නිකන් ඕන්ට වඩා යන්නත් පුළුවන්. සමාධිය අපි කියන්නේ ඔඩු දුවන ගැත්තයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ සමාධි පැත්තක් දිනු කරද්දී හරි පරිසම් වෙන්න ඕනේ. සමාධිය කියන එක හරියනියන් දැලිපිහිය වගේ තමයි. අපිට දැලිපිහිය පාවිච්චි කරලා හොඳට මෝහත් කරගෙන රැවුල කපා ගන්නත් පුළුවන්. හැබැයි වැරදිද්ද හසුරලා බෙල්ල කපා ගන්නත් පුළුවන්. සමාධියත් ඕකම තමයි.
ස්වාමීන් වහන්සේ අවසරයි.
හරි.
ස්වාමීන් වහන්සේ තව කෙටි ප්‍රශ්නෙකුත් තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ, අරූපාවචර ධාන අත්විඳීම හැක්කේ කසින භාවනාව තුලින් පමණක්ද? සමත විදර්ශනා භාවනාව තුලින් බැරිද?
ඔව් මෙහෙම කියද හැකි. දැන් සමතේ පැත්තෙන් නම් අත්දකින්න අනිවාර්යයෙන්ම මේ කසින හරහා යන්න ඕනේ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ. ඉතින් ඒක කාලයක් තිස්සේ දිනු කරන කෙනාට ඒ කසිනයම දිගටම තියෙන්න ඕනේ කියලා. යා ඒකම වඩලා ගත්තට පස්සේ දැන් ඉතින් කසිනේ අවශ්‍ය නැහැ. යාට අදිෂ්ඨාන කරලා උතෙන්ට දාගන්න පුළුවන් වෙයි. ඒ හැකියාව ඉතින් මතුවෙලා එන්න ඕනේ යෝගාවචරයෙකුට. මේ ඒ කියන්නේ මුළු ජීවිත කාලය පුරාම කසිනේ තියෙන්න ඕනේ රූප අරූපාවචර දහන්ට යන්නේ කියලා නෙමෙයි මේ කියන්නේ. නමුත් මුල් අවස්ථාවේදී උපදව ගන්න නම් ඒක පුහුණු වෙන කාලෙදී අනිවාර්යයෙන්ම කසිනේ අවශ්‍ය වෙනවා. ඊළඟට විපස්සනා පැත්තෙන් කියන්න තියෙන්නේ ඔය චේතෝ විමුති පැත්ත විපස්සනායෙන් ගන්න පුළුවන්. විපස්සනා ධ්‍යාන ඊට වඩා ප්‍රබලයි කියන්න පුළුවන්. මොකද එතන නුවණින් ලැබිච්ච විස්ඩම් පැත්තෙන් එන ලොකු අනුග්‍රහයක් තියෙනවා. ඒ නිසා විපස්සනා ධ්‍යානයක තියෙනවා සමත ධ්‍යානයකට වඩා වෙනත් පැත්තක්. ඒකේ සමාධියේ තියෙන ලක්ෂණත් තියෙනවා, ප්‍රඥාවේ තියෙන ලක්ෂණත් තියෙනවා. දැන් හිතන්න අනිමිත්ත චේතෝ විමුක්ති, ශුඤ්ඤත චේතෝ විමුක්ති එහෙම කරන මේ පෙන්වන කතා පැතිවලදී ඒ ඔය මේ අරූප ධ්‍යාන මට්ටමම තමයි තියෙන්නේ. මේ දැන් ඕක විස්තර වෙනවා මේ සලායතන විභංග සූත්‍රයේදී. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විපස්සනා මාර්ගයක් කරහා ගිහිල්ලා එනවා තැනකට මේ විපස්සනාවෙන් උපේක්ඛා නානත්තා නානත්ත සිතා. දැන් මෙයා තුළ උපේක්ඛාවක් හදන්න පුළුවන්, කිසිම සංස්කාරයක් ග්‍රහණය කරන්නේ නැති, උපාදාන කරන්නේ නැති උපේක්ෂාවක් හදන්න පුළුවන්. හැබැයි නානත්ව ක්‍රමයකින්, කියන්නේ වඩන භාවනාව විවිධ ක්‍රමයි. මෙතන දැන් අපි නුවණක් උපදව ගන්නවා. ඒ ඇවිල්ලා කය තුලම මතුවෙච්ච අපි තුමු ධාතු මනසකාරය පාවිච්චි කරලා නුවණක් උපදව ගන්නවා. ඒ නුවණ පාවිච්චි වෙලා ඔන්න එයා අනිමිත්ත පැත්තකට යනවා. එහෙම නැත්නම් එයා වේදනානුපස්සනාවක් වඩනවා. වේදනාව පාවිච්චි කරලා අනිමිත්ත පැත්තකට යනවා. එතන චිත්තානුපස්සනාව පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරලා අනිමිත්ත පැත්තකට යනවා. එතන මේ එන මාර්ගය වෙනස්. ප්‍රතිඵලය හැබැයි එකයි. උපාදාන රහිත තැනකට ඔන්න හිත එනවා. ඉතින් මේක වඩන්න ඊට පස්සේ බුදුහාඳුරගෙන දැන් ඉතින් පාර අත්හරින්න ප්‍රතිඵලය තුල ඉන්න බලන්න. දැන් කියන උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා. දැන් මේක තියෙන සමතයක් වගේ තමයි. දැන් ඉතින් අර විපස්සනාවක් ඕනේ. දැන් අර හිත දාන්න බලන් පටස් ගන්න මෙන්න මෙතෙන්ට. දැන් ඉතින් මෙතන ආයෙනිය සමතයකටපත් වුණා වගේ, සමත භාවනාවක් වඩනවා වගේ තමයි. දැන් මේක තුල වාසය කරන්න, මේක විස්තර කරන්නෙත් එතෙන්දී කෙලින්ම අරූපාවචර ධ්‍යානවලින්. ආකාසාරංචයතන විඤ්ඤාණංචයතන ඔන්නේ අරූපාවචර ධ්‍යාන පැත්තකින් තමයි මේක විස්තර කරන්නේ. එතකොට මේ වගේ, ඒ කියන්නේ විපස්සනා තුලින් එන මේ ඒ සීමා කොටු මායින් හිතේ ඉවත් කර දැමීම, හිත තුල චේතෝ විමුක්තියක් ඇති කිරීම සහ ඔය සමතෙන් කතා කරන චේතෝ විමුක්ති පැත්ත අතර හරි සමාන පැරලල් ගතියක් තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. කමඨහන් වාර්තා ඉදිරිපත් කරන්නද?
හරි, අපිට දෙකක් විතර ගන්න පුළුවන්. අපිට නවත්තන්න වෙනවා 9ට කාලක් තියා.
එහෙමයි ස්වාමින් වහන්ස. පළවෙනි වார்த்தාව පින්වත් ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව. සක්මන ආරම්භයේ සිට ගත්ෙමි. පාදයට දැනෙන සිනිඳු බව, සිසිල් බව, තද ගතිය හොඳට දැනුනි. එය මෙනෙහි කරමින් ටික වේලාවක් සක්මන් කළෙමි. සිතුවිලි විකින් විට පැමිණියද සිතුවිල්ලක් ආවා කියලා සිතට පණිවිඩය දැනුනි. එය එවෙලේම නැති වී ගොස් නැවත සුපුරුදු පරිදි සක්මන් කළෙමි. ටික වේලාවක් සක්මන් කරන විට පාදය පොළවේ වදින බව පමණක් වැටහුණි. පාද දෙක මාරුවෙන් මාරුවට තබන විට බයිසිකලයක් පදින්නාක් වැනිය. සක්මන් කිරීමේදී වරින් වර සිතුවිලි පැමිණේ. ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. කාලය විනාඩි 45ක් පමණ.
හොඳයි. යන විදිය හොඳටම හොඳයි. ඒ කියන්නේ දැන් එයා අර ආකාර මට්ටමේ ඉන්නවා. ඒ කියන්නේ තනිකර හොඳට අර බයිසිකලයක් පදිනවා වගේ දැන් හැංගෙන මට්ටම, අනිකුත් අයින් අයින් වෙලා. ඒ කියන්නේ ඔය මට්ටමට එන එකත් ලොකු දෙයක්. ඔක දිගටම කරන්න ඊට පස්සේ ඔක ධාතු පැත්තට යාවි.
ස්වාමීන් වහන්සේ, ඒකේ පරයන්ක භාවනාවක් තියෙනවා.
හරි.
පරයන්ක භාවනාව හොඳට පට්ටල් වී වාඩි උනේමි. කය පිහිටා ඇති ආකාරය දැස් පියාගෙන මෙනෙහි කළෙමි. මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. හුස්ම පිටවෙන ආකාරය, ඇතුල් වෙන ආකාරය හොඳින් බලා සිටියෙමි. හුස්ම ගන්නා විට හුස්මේ තදගතියක් දැනුනි. සිත නිශ්චලයි. ටික වේලාවක් බලාගෙන ඉන්න විට හුස්ම රැල්ල නොදැනී යයි. සිතුවිලි කලින් වගේ එන්නේ නැත. සිතුවිල්ලක් ආවත් යනවනි කියා සිතටම සිතේ. මට තිබෙන ප්‍රශ්නය ස්වාමින් වහන්ස, සක්මනේදීද පරයන්කේදීද මාගේ දත් ඇඳි දෙක තද වී ඇති බවක් දැනේ. මා හිතාමතාම එය සැහැල්ලු කරගත්තත් නැවතත් පෙර පරිදිම වේ.
ඔබ වහන්සේගෙන් භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමී.
හරි. ඕක නම් මගහැරලා යාවි. ඒ කියන්නේ අපිට මේ භාවනාව ඇතුලේදී චූටි චූටි වගේ දේවල් වෙන්න පුළුවන්. පස්සේ පස්සේ ඔය කඩතුළු ටික මකා ගන්න පුළුවන්. එච්චරම ඔයක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ පස්සේ ඒ කියන්නේ දැන් අපි සමාලාවට එකක් තමයි අපේ වීරය වැඩි වෙන්න පුළුවන්. අපි වීරය උපදව ගන්න සමාලාවට නිකන් අත් දෙක නිකන් ගුලි කරන් ඉන්නවා නැත්නම් මේ දිව තල්ලට තියන් ඉන්නවා දත්තනි තද කරගෙන ඉන්නවා. ඒ වගේ අර අපි වීරය උපදව ගන්න වීරය පවත්ව ගන්න කායික වශයෙන් යම් සුළුසුළු දේවල් කරනවා. තියම් ඒවා තේරෙනකොට පස්සේ ඊමීට ඒක අතහැලා දාන්න. ඒක රිලැක්ස් කරලා දාන්න. ඒකේ ටෙන්ෂන් එක ඒකේ තියෙන ගොඩනගෙන ආතතිය අතහැලා දාන්න. ඊට පස්සේ බොහොම ස්වාභාවික හරි සරල සැහැල්ලු ගතියකින් වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි. පස්සේ ওই ටික හදා ගන්න පුළුවන්.
ඊළඟ වார்த்தාව ගරු ස්වාමීන් වහන්සේ සක්මණ හබල්ගාමින් යන පාද දෙස බලා සිටි. බොහෝ වේලාවක් ගත වුණාට පසු සිතවිල්ලක් සමග ගොස් ඇත. අවධානය යොමු වූ විට වහාම ආපසු පැමිණේ. විඥානයේ යන්නේත් එන්නේත් නිරුත්සාහයකින්ය. රූප ශබ්ද පසු කරගෙන යයි. සිත ඉඳහිට පමණක් මේවාට යොමු වී ආපසු එයි. මෙයත් නිරුත්සාහයෙන් සිදුවේ. පර්යංකය මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි. පර්යංක පරිසරයේ විඳීමක් දැනෙනවා. ඒක සැප විඳීමක් වගේ දැනෙන්නේ නැහැ. දුක් විඳීමක් වගේ දැනෙන්නේත් නැහැ. හුස්ම රැල්ල පේනවා. බල බිඳුණු හුස්ම රැල්ලක් වගේ. ඇතිවෙන නැතිවෙන සෙලවීමක් වගේ දෙයකුත් දැනෙනවා. සිතුවිලි ටිකකුත් තියෙනවා. පර්යංක පරිසරයට මේවා තිබුණත් කමක් නැහැ, නැතත් කමක් නැහැ වගේ දැනෙන්නේ. මතුවෙන සිතුවිලි පේනවා. නොදැක්කා වගේ. ප්‍රපංච කරන සිතුවිලි දකිනවා. බලාගෙන ඉන්න පටන් ගත්තාම බොඳ වෙලා පේන්නේ නැතුව යනවා. සමහර පරයන්ක අවසන් වීමට කිට්ටු වෙද්දී අනාගත සිතුවිලි මතුවෙනවා. සිහියෙන් බලා සිටිනවා. සිතුවිල්ලක් නැති වී ගොස් රහතුන් වහන්සේගේ පරිසරයට නැවත යොමු වෙනවා. එදිනදා කටයුතු වැඩ කරනගෙන යන්නේ සිහිය පවත්වාගෙනයි. නමුත් සිත කිසිම දැනුම් දීමකින් නැතුව සිතුවිල්ලකට ගිහින් තියෙන බව පේනවා. දැනගත්තු වහාම ආපසු එන්නේ નિરાයාසයෙන්. නැවත පැළලා යනවා. සමහර විට එක සිතුවිල්ලක නවතින්නේත් නැහැ. දෙක තුනකට පැන පැන ගිහිල්ලා ඉවර වෙලා ආපසු එනවා. කමටහන් ලැබේවා. තෙරුවන් සරණයි. එපමණයි සර්.
හරි. දැන් මිශ්‍රණයක් තියෙන ඇත්තටම මේ ඒ කියන්නේ දැන් ඇතම් තැන්වලදී හොඳට දියුණු වෙලා හිත සංසුන් වීමකුත් තියෙනවා. අතහැරීමකුත් තියෙනවා. හැබැයි ඇතම් තැන්වල තාම ඉතින් හිත Tamanට තමරටත් නොගියා පැදුරටත් නොගියා යන තැනකුත් තියෙනවා. ඒ නිසා තව දියුණු කරන්න අවශ්‍යයි. ඔතන මට හිතෙනවා තව ටිකක් නුවණ පැත්තට දාගත්තා නම් හොඳයි. මොකද දැන් අර කියන්නේ ආනාපානෙ දිහා නිකන් මතු පිටින් බලනවා කියලා. මතු පිටින් බලද්දි සමාධි පැත්තට ආයෙත් යන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේකේ සියුම්ම බලලා මේ ගත කරන්නේ ආනාපානෙ මුල හරියද, මැද හරියද, අග හරියද, නැත්නම් මේ ආනාපානෙ කියන්නේ තනි ආස්වාසයක්ද නැත්නම් තනි ප්‍රශ්වාසයක්ද, මේකේ කොටස් කොටස් තියෙනවද, මේකේ උණුසුමක් තියෙනවද, සිසිලක් තියෙනවද, චලනයක් තියෙනවද, දැන් ඔය පුළුවන් තරම් ටික විස්තරයක් බලන්න ගන්න. තාමර ලබන ප්‍රතිඵලය තහවුරු වෙලා නැහැ. නිකන් ප්‍රතිඵලය තුල නිකන් දෝලණේ වීමක් තියෙනවා. හොඳ ප්‍රතිඵලයක් ලබනවා, නරක ප්‍රතිඵලයක් ලබනවා, මේක තුල නිකන් දෝලණයක් තියෙන්නේ. ඒ නිසා නුවණ පැත්ත තව ඉස්සරහට ගන්න. මොකද පොඩි නිකන් සේයාවක් තිනවා මේ කියන්නේ නුවණ පැත්තකින් තියෙද්දී සමාධි පැත්තට ඒ සුවේ පැත්තට බර වෙච්ච ගතියක් පේන්න තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒක පැත්තකින් තියන්න, සුවේ පැත්තකින් තියන්න, ඒක පස්සේ විඳ ගන්න පුළුවන්. බලන්න මේ ආස්වාස ප්‍රස්වාසය තුලදීත් තොරතුරු ටිකක් ගන්න. සක්මණ තුලදී තව තොරතුරු ටිකක් බලන්න. ඒ තොරතුරු දකින්න දකින්න තමයි ඒ තුලින් නුවණක් උපදින්නේ. ඒ තුලින් ඔන්න අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය අපිට වැටහිලා එනවා නම් ඊට පස්සේ ඔන්න ප්‍රතිඵලයේ සෑහෙන දුරට ස්ටේබල් වෙන්න ගන්නවා. ප්‍රතිඵලය හොඳට නිකන් තහවුරු වෙන්න දිගට පවතින පටන් ගන්නවා. ඒ නිසා මේ නුවණ පැත්තට වැඩි අවධානයක් දෙන්නයි තියෙන්නේ. හරි, තව එකක් ගන්න පුළුවන්. ඔව්.
එහිමයි ස්වාමීන් වහන්සේ, තව එකක් උයි අතකුත් ඔසවලා තිනවා. මම ප්‍රශ්නේ ඉස්සෙල්ල කියන්නම් ස්වාමීන් වහන්සේ.
හරි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව පියවර එසවීම පොළවෙන් ගිලිහි යාම විලුඹ සිට ඇඟිලි තුඩු දක්වා පියවර ගෙන යාම අවකාශයේ ඉදිරියට යෑම පහතට හෙලීම පියවර තැබීම පොළවේ යටිපතුලේ වටේ ස්පර්ශ වීම ලේවකයේ නොදැනින කෙරෙහි අවධානය යොමු විය. බොහෝ වේලාවකට පසු ඉදිරියෙන් ඇති අවකාශයේ ඉදිරියට යනවා දැනුනි. පාද නොදැනුනි. පොළව නොදැනුනි. රෙදිවල ස්පර්ශ වීම දැනුනි. කය නොදැනුනි. ඇස්පෙනීම නිසා ඉදිරිය පෙනුනි. ශබ්ද ඇසුනි. විසිතුවිලි නොතිබුණු තරම්ය. ශබ්දය හෝ සිතුවිලි වෙත අවධානය ගියේ නම් පාදයේ නොදැනෙන බවට වූ ස්පර්ශයක් නොදැනිනි. එවිට සිත තුළින් යලි පාද අරමුණු වෙත යොමු කිරීම කෙරුණි. ඇවිදීම, ආපසු හැරීම, ඉදිරියට යෑම අවකාශයක් විසින් කලාක් බඳු ලෙසද දැනුනි. හැකි ලෙස සක්මන් වාර්තාව ගොනු කළෙමි. මා කෙරෙහි අනුකම්පාවෙන් වැරදි අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවී.
පරයන්කේ විස්තර නැද්ද නිරංජා?
නැහැ ස්වාමීන් වහන්ස.
ඒක තමයි. මොකද සක්මණෙන් විතරක් කියන්න නම් අමාරුයි. මොකද ඔතන සක්මණ නරක නැහැ. සක්මණ තුල යම් සමබරතාවයකට අවිල්ලා තියෙනවා. දැන් මට හැඟෙන්නේ දැන් මේ කියන කොටසේ විදිහට නම් එයා ටිකක් අර විස්තර බලපු කෙනෙක්. ඒක බලලා දැන් ඒ විස්තරත් දැන් නිකන් බොඳ වෙලා ගිහිල්ලා, නිකන් මිශ්‍ර වෙලා ගිහිල්ලා. ඒ නිසා ඒ විස්තර වලට අවධානයක් නොදී වෙන අරමුණකටත් හිත නොදා යන්න පුළුවන් තත්ත්වය දැන් පොඩ පොඩ මතුවේගෙන එනවා කියලා තමයි පේන්න තියෙන්නේ. තව ටිකක් අදහසක් ගන්න තියුණා එයා මේ පරයන්කය ගැනත් විස්තරයක් ඉදිරිපත් කරා නම්. ඒ නිසා ඊළඟ දවසේදී දෙකම ගැන වාර්තා කරන්න කියලා මතක් කරනවා.
එමයි ස්වාමීන් වහන්සේ, මේ අතක් එස වෙලා තියෙනවා, වෙලාව තියෙනවද?
ඔව් බලමු, මෙතනින් අවසන් කරමු.
එහෙමයි, සන්ධ්‍යා මහත්මියත් කතා කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මගේ මට ගැටලු දෙකක් තියෙනවා සමත භාවනාව සම්බන්ධයෙන්. ආනාපාන එහෙනව නේද ස්වාමීන් වහන්සේ?
ඔව් ඔව්
ස්වාමීන් වහන්සේ, එතකොට දැන් ආනාපානාසති භාවනාව හොඳින් භාවිතා බහුලීකතා කරපු කෙනෙකුට පුළුවන්ද උද්ඝහ පටිභාග නිමිත්ත වලින් තොරව එක පාරම ඒ සමාධියට සමවදින්න කියන එක? ඊළඟට තමා මේ දැන්
ඒකනම් පුළුවන් වෙයි. ඉතින් ඒ කියන්නේ එයාට නිමිති පහළ වෙනවා කියන එක කලින් අත්දැකලා තියෙනවා. නිමිත්තට යන නිමිත්ත පහළ වීම, නිමිත්ත තුල හිත පැවැත්වීම, ඒක තුලින් සමාධියට සමවැදීම, නැත්නම් අපි කියන්නේ අර්පණාවට පත්වීම, ඒවාට කළා පුරුද්දක් තියෙන්න ඕනේ. ඒ පුරුද්ද කළා කළා කාලයක් තිස්සේ වඩනකොට ඉතින් ආයේ ඒ කියන්නේ මේ ලොකු බාධාකින් තොරව ටක් ගාලා එයාට ගන්න පුළුවන් වෙයි පටිභාග නිමිත්ත. කියන්නේ ඒක හිතින් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ හිත තුල ටක් ගාලා ඒක පණ ගන්නවන්න පුළුවන්. ආයි ආනාපානයේ දිගට බල බලා ඉන්න අවශ්‍ය නැහැ. එයාට ටක් ගාලා හිතට ගන්න පුළුවන්, නංවන්න පුළුවන් වෙනවා ආය නිමිත්තට, මේ පටිභාග නිමිත්තට. කාලයක් කරද්දී තමයි තේ ඒක මුලදී නෙමෙයි.
ඊළඟ ගැටලුව තමා ස්වාමීන් වහන්සේ, දැන් එක සමත භාවනාවල යන්නේ ධ්‍යාන මට්ටම් වලට යනකොට අනුලෝමව 1 2 3 4 කියලා ඒ උනට මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක භාවිතා බහලු බහුලි කතා කරපු කෙනෙකුට 3 2ට
එහෙමත්
අනිත් පැත්තට කියන්නේ ඒ කොහොමද ස්වාමීන් වහන්සේ? එතකොට අර වෙනස් වෙනවා
නේද? ඔව් ඔව්. ඒක තමයි ධ්‍යාන ක්‍රීඩා කියලා කියනවා. ධ්‍යාන වශීතා කියන්නේ ඔන්නවා තමයි. දැන් යම්ස කෙනෙකුට අභිඥා උපදව ගන්න අවශ්‍ය නම් නිකන් ඔය ධ්‍යාන අටට පිළිවෙලට ගියා කියන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. 1 2 2 3 4 5 එහෙම ගියාය යන්න පුළුවන් කියන එක මේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයවා ධ්‍යාන වශීතා පෙන්නනවා, සමාපජ්ජන ඊළඟ පස්සාකාර වශීතාවයක් පෙන්නනවා. ඉතින් ඒකෙදී යාට ඕනම ධ්‍යානයකට යහුසුලුව සමවදින්න පුළුවන් වෙනවනේ. ඕනම ධ්‍යානයක ඒ තමන් බලාපොරොත්තු වෙන කාල පරිච්ඡේදයේ ඉන්න පුළුවන් වෙනවනේ. ඕනම වෙලාවක යාට එකින් එළියට එන්න පුළුවන් වෙනවනේ. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙනවනේ. ඔය වගේ මේ ලොකු මේ හැකියාවක් යා තුල පහළ කරගන්න ඕනේ. ඊට අමතරව මේ ඔය කිව්වා වගේ ඕන තැනකට පයින්න පුළුවන් වෙන්නත් ඕනේ. 1 2 2 5 4 3 මේවා අතර පුදුමාකාර විදිහට මේ ඕවා වගු ගහගෙන කරනවා. ඔය ඇතම් තැන්වලදී දැනටනම් ඉතින් හරි අමාරුයි. ඉතින් ඒ නිසා මේවා කිව්වට මේවා උද්‍යෝග කරන්න නම් නැහැ. ඉතින් ඒ නිසා මේක කරන්න යන්නත් එපා, අපරාධේ. ඔන්නම් තේරෙන විදිහට. يعني ඊට වඩා හොඳයි විපස්සනා පැත්තක් දාලා මේ නුවණ දියුණු කරලා යන එක. ඉතින් ඒ නිසා මේවා කතා කළා කියලා දැන් ධ්‍යාන උපදවගෙන ධ්‍යාන වශී කරන්න යනවා කියන එක තේරුම් ගන්න නැහැ. මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. ඉතින් හැබැයි මේ කරන දැනුත් තියෙනවා. දැන් අර මේ ළඟදී අර අපි ශාකරේ මේ නිරෝසමාපත්තිය ගැන ඩොකියුමන්ට් එකක්
වීඩියෝ එකක්
අනේ ඒකේ ඉන්නේ ඩෙල්සන් ආම්ස්ට්‍රෝන් මහත්තයා එහෙම විස්තරත් කරනවා යා කොහොමද ධ්‍යාන වශී කළේ කියලා. ඉතින් එතකොට ඒක නිකන් ලයිෆ් ටයිම් වැඩ. තනිකරම මේ මුළු ජීවිත කාලය ගත වෙන වැඩ ඉතින්. ඉතින් ඊට වඩා හොඳයි පසනාවක් කරලා කෙලස් ටික ප්‍රහාණය කරන එක.
ඉතාම පැහැදිලි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි.
හොඳයි හොඳයි. එහෙනම් මම පඤ්ඤාලෝක සානන්දට ආරාධනා කරනවා මේ පුණ්‍ය අනුමෝදනා පවත්වලා අද සාකච්ඡා සමාප්ත කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස, අද දවසේදී සංගීසු සූත්‍රය අසුර කරගනිමින් කසින පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්න ආකාරයට දේශනාව පවත්වන්න යෙදුණා. ඒ තුළින් සියලු දෙනාටම තමන්ගේ සමතේ හිතේ ස්වභාවය තැන්පත් භාවයත් ඒ වගේම ඒ තුළින් උතුම් නිර්වාණය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන විපස්සනා පැත්තත් හොඳින් දැනගන්නට හැකියාවක් ලැබුණා. මේ විදිහට අත්පත් කරගත සියලුම කුසල ශක්තියෙන් පුණ්‍ය ශක්තියෙන් සියලුම දෙනාට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පින් හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේදී ගාත සජ්ජහායනා කරලා පින් අනුමෝදන් කරමු.